අපි එහෙන් දැක්කහම අන්න අතන තියෙන දේ දැක්කා. අතන තව මොකද්ද දැක්කා? අතන තව මොකද්ද දැක්කා? ඔහොමම නේද හිතෙන්නේ. කණෙන් ශබ්ද අහනකොට මොකෙද්ද කය ගහනවා එහෙම? කාර්ය මම කිව්වට කමන්නේ දන්නවා ඈ මොකද්ද ඒක ගහන්නේ
තේරුණානේ තේරුණා
හොඳට පුරුදු සද්දයක් නේද මොකෙක් හරි කුරුල්ලෙක් කෑ ගහන මේ සද්ද දැන් ඔය ඇහෙන සද්ද කොහෙද තියෙන්නේ? බාහිර එළියේ අපිට එක එක පැති පෙන්වන්න පුළුවන්. අර පැත්තෙන් මේ සද්ද එන්නේ, මේ පැත්තෙන් මේ සද්ද එන්නේ. දුර දුරින් එන සද්දයක්. ආ ළඟින් එන සද්දයක්. නේද? පුළුවන් නේද එහෙම කියන්න? බැයිද එහෙම කියන්න? පුළුවන්. කොහෙන්ද ඒ හැකියාව ආවේ? ඒක ලොකු දක්ෂකමක් සත්‍යයි.
එන්නේ
ඒක මනසේ තැන්පත් කොහෙන් හරි පුරුදු කරගෙන තියනා නේද? පෙර ඇසුරු කරලා තියෙනවා. ඒවයින් තමයි දැනගෙන තියෙන්නේ. නේද? අපිට පුදුම හැකියාවක් තියෙනවා දැන්. දැන් ඔයගොල්ලෝ දක්ෂ නැහැ කිව්වට හරි දක්ෂයි. දැන් මේක දැන් හිතා ගන්න පුළුවන් මේක මිනිස්සෙක්ගේ සත්‍යයක්ද සතෙක්ගේ සත්‍යයක්ද කියලා පුළුවන් නේද වෙන් කරගන්න?
පුළුවන්.
එහෙනකොටම පුළුවන් නේ. ඈ නැත්තම් අර මොකක් හරි දෙයකින් එන සත්‍යද? දැන් බෙරයක් එහෙම දෙයක් ගැටිලා ඉන්නේ නේද? ෆෝන් එකක් රින් වෙනකොට වෙලාම එකක් වදිනකොට අක්ගාල දන්නා මේ කොහෙන්ද මොකද්ද හිතෙන් බැනලත් ඉවරයි නේද? දැන් ඔය සද්දයක් අහන්න පුළුවන්ද? එතකොට අපිට දෙයක් සම්බන්ධ නොකර අපේ පුරුද්ද තියෙන්නේ ලෝකෙටයි. ඊට බලලා කම්පට ගැහුවා. එහෙනම් දැන් මොකක්ද ඇහුනේ? සද්ද. අපි දැනගත්තේ මොකද්ද?
කම්පට
ගැහුවා. දැන් බලලා ඉන්නවා කියලාත් මතක් වුණා. දැන් හිතෙන් බණිනවා. දැන් බලන්න ඒ සත්‍ය එතකොට දෙයකට සම්බන්ධ කරලේ නැද්ද? දැන් නිකන් ඉන්න ගමන් ඇහෙන ඇහෙන සද්ද වලින් මොකද්ද අපි මේ කරන්නේ? ලෝකේ ගැන
දැනගන්න.
වටපිටාව ගැන
දැනගන්න.
නේද? සද්ද ඇහුන් නැත්නම් ඔය දැන ගැනීම වෙයිද? දැන් අපි සද්ද නිසා කොච්චර දේවල් දැනගන්නවද?
සද්ද විසරද දැන් අපි බලන් ගියා.
ඔව්.
සද්ද විසරද?
දුවාකාර විදිහට අපි ලෝකේ ගැන දැනගන්නවා සද්ද වලින්. නේද? තමයි. නෑ ඔවා හොඳට බලා ඉන්න ඕන. කොච්චර දේවල් දැනගන්නවද මේ? මම මේ මුකුත් නෑ ඔහෙ. ඈ හිත දිහා බලන් ඉන්නවා කියලා කියන්න පුළුවන් ඒ වුණාට. වටපිටාව ගැන ගොඩාක් දේවල් දන්න. නේද? ඇහැ හින්දයි මේ ලෝකෙ දැනගන්නේ කියලා ඉතින් ඇස් දෙක වහ ගන්නවා. ඒ වුණාට
කනේ ඇන්ටනාව දාලා තියෙනවා.
කුරුල්ලෝ කෑ ගහනවා නේ.
සබ්ද විසාර පොල් පිට්ටයි ගේ කුරුල්ලයි. සබ්ද විසාර.
ඇන්ටනාවේ කිව්වේ.
දැන් ඒ සද්දයක් ඇහෙනකොට අපි දන්නේ නැතුව හිත හිත දුගලා නැහැ හිත මෙතන තියෙන හිත
වැඩ කරනවා
වැඩ ටිකක් කරනවා නේද අපි තමයි දුගන්නේ හිතෙන් කියනවා එක එක දේවල් බාහිරේ තියෙනවා ඒ දේවල් අඳුරගෙනත් ඉවරයි ඒවා සමහර විට දැන් කුරුල්ලගේ සද්ද නම් මිහිරි කියන්න පුළුවන් නේ බල්ලගේ සද්ද මම දැන් මිහිරිද කියලා දැන් බල්ලා කම්පට ගහන සද්ද වගේද දැන් කුරුල්ලා කෑ ගහන සද්ද අහගෙන ඉන්නේ වෙනසක් තියෙනවා නේ දැන් හිතේ ටිකක් හිතේ ප්‍රසන්න ගතියක්ද නැත්නම් අකමැති ගැටෙන ගතියක්ද කැමැත්තක් නේද ඒක සද්දේ උනාට ඒක කරදරයක් නේ හරි කැමැති හිතේ නිකන් මිහිරි ගතියක් තියෙනවා නේද හ්ම් දන්නේම නැතුව ගොඩකටත් දාලා කැමැතිද අකමැතිද ද පෙර අත්දැකීමක් නොතිබුණා නම් ওই වැඩේ කරන්න පුළුවන් වෙයිද මේ සද්ද ගැන අපි පෙර අසුරු කරලා නැත්තම්
හඳුනා ගැනීම
හඳුනා ගැනීම ගැන එක හොඳද නරකද කියලා දාන්න පුළුවන් නේද? ඔව්. Tamanta ඉතින් හිතා ගන්න අමාරුයි මේ විදිහ පුරුදු කරලා නැත්නම් දැන්. මීට කලින් සද්දයක් අහලම නැත්තම් සද්දයක් ඇහෙනකොට අහන්න බැරි තරම් ලොකු සද්දකින් නැතුව සාමාන්‍ය සද්ද නම් තියෙන්නේ ඒවත් අපිට තියෙනවා මේ ඒ කියන්නේ සද්දේ ලොකු හින්දාම නෙමෙයි අපි මේක මේ අකමැති කියන්නේ දැන් කුරුල්ලගේ සද්දේ වැඩි අර බල්ලගෙන් අහන සද්දට වඩා නේද
ඒක මිහිරි
එහෙනම් ඒකේ නිකන් ආස්වාදේ වැඩි නේ ගැටෙන ගතිය වල මිහිරි තත්ත්වයට දාලා තියෙන ප්‍රණීත ඕක සමහර විට දැන් අපි ඔය සද්දේ කුරුල්ලෙක්ගෙන් කියලා දන්න හින්දා අපි ටිකක් කුරුල්ලන්ට කැමති බල්ලට අකමැති එතකොට ඒකත් සමහර විට උදව් වෙලා ඇති නේද ඔය මිහිරි අමිහිරි දෙපැත්තට දාන්න.
ඊටපස්සේ
මේ සද්දෙට අදාළව අපි පෙර ඇසුරු කරපු දෙයක් තියෙනවා. දැන් උතෙන්ට ඇවිල්ලා කාක් එක්ක ගැහුවොත් එහෙම සමහර විට කාක්කට බනින්න පුළුවන්. අනිත් කුරුල්ල හොඳයි. එහෙම වෙන්නත් පුළුවන්. අද කාක්කා අපි හොඳ සතෙක් කියලා නෙමේ ඇසුරු කරලා තින්නේ. අර ඇවිල්ලා හොරෙන් කනවා හරව මේවා පුරුදු වෙලා තින්නේ නේද? ඈ? මං ගිරවෙක් කියලා එහෙම හිතනක් හරි ආසයි. කොච්චර හරියෙන් කෑ ගැහුවත් කමක්. දැන් පෙර ඇසුරු කරපු ටික මේ සද්දෙට දානවා නේද? සද්දයක් ඇහිලා අපි ඒ සද්දේ එන්නේ කොහෙන්ද කියලා දැනගෙන එතෙන්ට අදාළ රූපෙකුත් මවලා ඒ රූපෙට
නමකුත් දීලා
ඔව් සතෙකුත් හදලා පණක් දීලා නමකුත් දීලා ඔක්කොම ඉවරයි. ගිරවෙක් කියනකොට ගිරවෙක් හිතේ නැවිලත් ඉවරයි නේද? මොන වගේද? හිතට තැනිලා. ඒ පේන්නේ ඇත්තටම ඉන්න ගිරවෙක්ද මේ මොහොතේ නැත්තම්?
ඒ පේන්නේ
ගිරවා කියනකොට
ඒ හිතින් මොනවාකට ගිරවා
හිතට පේනවා ගිරවගේ ස්වභාවය. කොළ පාට වෙන්න පුළුවන් මේ මොහොතේ තියෙන්නේ. නේද? කොහෙන්ද ඕවා ටික
එන්නේ?
කලින් දැකපු දෙයක් නේද දැන් සිහියට එන්නේ? කලින් අත්දැකපු දෙයක්. දැන් ගිරවා කියන නම විතරයි ඇහුනේ. නේද? අපිට හිතට පෙනීලා තියෙනවා පෙර ඇසුරු කරපු දෙයක්. හැබැයි ඕක අපිට මතක් වෙන්නේ මේ පෙර ඇසුරු කරපු දෙයක් මතක් කරනවා කියලාද මේ මොහොතේ දෙයක්
දැනගන්නවා?
මේ මොහොතේ එළියේ තියෙන දෙයක් දැනගන්න. නේද? එහෙම හිතනකොට දැන් ලෝකය පිළිගරන්ද නැද්ද?
ලෝකය පිළිගරන.
ලෝකෙ මෙහෙම දෙයක් තියනවා කියලා පිළිගරන්නේ නේද? ඒක ගැන තමයි අපි හිතන්නේ. එතකොට ওই තියෙන දේ ගැන තමයි අපිට කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති. හරි? දැන් සද්දේ ඇහෙනකොට බාහිර කුරුල්ලෙක් හිතේ මැවුණා. සමහර විට ඒ සද්දෙට අදාළ කුරුල්ලා ඉන්නා නම් ඒකෙම රූපයක් නෙවෙයි. නැත්නම් ඒ ළඟින් යන ඒ කුරුල්ලෙක්ගේ ගති ටික දාලා බල්ලට වඩා හොඳයි කියලා අපි වර්ගකරණයක් කරලා තියෙනවා. දැන් මේවට උදව් වෙලා තියෙන්නේ අතීත අත්දැකීම් නේද? අතීතයේ අත්දැකේ කොහොමද අතීත දැනුවත් වීම අපි අරන් තියෙන්නේ? අතීතයට ගිහින් බලනවා. ඒ දැනුවත් වීම ගත්තේ මොකෙන්ද අරන් තියෙන්නේ? ඒ වෙලාවේ වර්තමානයේ නේද? අතීතයට ගියා. එතකොට අත්දකින්න කොටත් මොන වයින්ද අත්දකලා තියෙන්නේ? පෙර ඇසුර කරලා තියෙන්නේ මොන වයින්ද?
පෙර ඇසුර.
මොන වයින්ද ඇසුර ඇවිල්ලා තියෙන්නේ? කලින් ඔය සද්දයක් ඇහුවේ මොකෙන්ද? කනේ. ඔය කුරුල්ලා දැක්කේ මොකෙන්ද? ඇහෙන්. ඒ අතීතේ මොහොතේ ඒ අත්දැකීම එනකොට ආයතන ටික පාවිච්චි කරලා නේද? ඒ ආයතන වැඩ නොකළා නම් ඔය දැනුවත් වීමයිද? නැහැ. එතකොට දැන් ගිරවා කියනකොට ගිරවෙක් මැවිලා පේන්න කලින් ගිරවෙත් දැකලා තියෙන්න ඕන නේද? අදුදානේ මේ රූපයක් හරි දැන් කොළ පාටට මෙහෙම පේන්න නම් ඒකත් දැකලා තියෙන්න ඕන. එතකොට ඒ දැක්ක ගිරවගෙන් මේ වගේ සද්දයක් එනවා කියලා එකත් කණෙන් අහලා ගිරවෙක් දැකලා ඒ දෙක සම්බන්ධ කරලා තියෙන්නත් ඕන. නේද? දැන් ඒ මොහොතෙදිත් පාවිච්චි කරලා තියෙන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය. හය. ඇහැ, කන, නාසය, දිව, කය. ඕවයින් අපි අත්දකපු දෙයක් නේද? දැන් කලින් දැකපු ගිරවෙක් නේද? කලින් දැක්ක ගිරවෙක් නේද දැන් හිතට පෙනුමි. ඒ ගිරවා දැන් තියෙන දෙයක්ද? පෙර අත්දැකීමක් නේද?
පෙර අත්දැකීමක්.
පෙර අත්දැකපු දේ දැන් තියෙන්න පුළුවන්ද? මේ මොහොතේ ගිරවෙක් ඉන්නවද මෙතන?
නැහැ.
එතකොට අතීතයේ ඇහෙන් දැකපු දෙයක් නේද දැන් සිහි කරගෙන මේ ශබ්දයට අදාළව අපි දැන්. එතකොට අතීත තේ අද්දකපු දේ ඇත්ත තත්ත්වෙ නම් ඒක දැන් නිරුද්ධ වෙයි. ඉතුරු නැතුවම නිරුද්ධයි නේද? අතීතය කියන්නේ මේකනේ. අතීතය කියන්නේ ඒක වෙලා ඉවරයි. මේ මොහොතේ නෑ. ඒකටනේ අතීත කියන්නේ. නේද? පෙර වුණ දෙයක් කියන්නේම මේ මොහොතේ තියනවාද ඒක? නෑ. මේ මොහොතේ තියනවා නම් මේ මොහොතේ කියනවා මිසක් අතීත කියන්නේ නෑ. නේද? ඒක අතීත අත්දැකීම කියන එක ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච.
නමුත් ඒකේ සතහන
නිරුද්ධ වුණා නම් දැන් කොහොමද අපි මේ මොහොතේ ඒක දකින්නේ?
මේ මනසේ තැන්පත් වෙලා තියෙන සතහන.
හිතට හිතේ ඉතුරු කරගෙන තියනවා.
අන්න ඒකයි.
ඒ වෙලාවේ ඒක නිරුද්ධ වුණාට දැන් මතක් කරගන්න හිතට පුළුවන්කමක් දීලා තියෙනවා. හිතට මතක් කරගන්න ස්වභාවයක් ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගත්තේ එළියේ තියෙන දේද හිත දැනගත්තු දේ?
හිත දැනගත්තු.
හිත දැනගත්තු දේ. එතකොට ඔන්න ඔකට කියනවා මේ නිමිති. නිමිති ඉතුරු කරගෙන සිහි කරන්න පුළුවන්. දැන් ගිරවා කියලා සිහි කරනකොට අර ඉතුරු කරගත්තු අත්දැකලා හිතට දාගත්තු සටහන නේද දැන් මතක් වෙන්නේ.
ඒ සටහන එළියට.
එතකොට නිමිති. එතකොට අපි පෙර ඇහෙන් දැකලා නිමිති ඉතුරු කරගෙන නේද? ඒ නිසා තමයි අපිට ඒක මතක් කරගැනීමේ සිහි කරගැනීමේ හැකියාව. උපන්තේ ඥානං කියන්නේ පෙර සිද්ධ වෙච්ච දේවල් ගැන ඥානය නුවණ. අපරන්තේ ඥානං කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන නුවණ. නුවණ කියන්නේ මුලාවෙන් ගත්ත දේ, මුලාවෙන් ගත්ත දෙයක් බව දැනගන්න. පෙර මෙහෙම උනේ මෙහෙම. ඔව් මේ චතුරාර්ය සත්‍යයට සම්බන්ධය නිරෝධය එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදයට ඕක තමයි මේ දකින්න හදන්නේ. හරි? ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දැක්ම මෙතනින් ගන්න හදන්නේ. දැන් අපි පටන් ගන්නේ අපි ඉන්න දැක්ම. අපි ඉන්න දැක්ම කියන්නේ ලෝකෙට අයිති දැක්ම. එහෙම නැත්නම් සංසාරේ යන දැක්ම. දුක සකස් කරන දැක්. නේද? ලෝකේ හදන දැක්ම දුක සකස් කරන කියන්නේ ලෝකේ හදන. ලෝකෙට අහු වෙන. නැත්තම් මායයට අහු වෙන. නැත්තම් සසරේ යන දැක්ම. ඔය අපි ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඕකේ ඇත්ත ඇති හැටි දැකලා ඔන්න ලෝකයාට ප්‍රකාශ කළා ධර්මතාවය. මේ පටිච්ච සමුප්පාද වෙන්න පුළුවන්, චතුරාර්ය සත්‍ය වෙන්න පුළුවන්, හේතුඵල වෙන්න පුළුවන්, ඇත්ත ඇති හැටි වෙන්න පුළුවන්. එතන මේ ධර්මයෙන් තමයි මේ ඒකට සම්බන්ධ කරලා බලන්න හදන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අතීතය නිරුද්ධයි. නේද? ඒතර අතීත දෙයක් මේ මොහොතේ තියෙන්න පුළුවන්ද? බෑ. ඒක නිරුද්ධයි. අතීතය කියන එක වෙලා ඉවරයි. නේද? මේ මොහොතේ තියෙන්න බෑ ඒක. ඒකයි අතීතය කියන්නේ. ඒතර අනාගතය කියන එක දැන් තියෙනවද? දැන් තියනවා නම් ඒකට අනාගතය කියනවාද? දැන් තියනවා නම් මොකද්ද ඒකට කියන්නේ? වර්තමාන. මේ මොහොතේ තියෙන දේට අපි අතීතය කියන්නේත් නැහැ, අනාගතය කියන්නේත් නැහැ. ඇයි? අතීතේ වෙලා ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. අනාගතේ පුළුවන් ද දැන් අත්දකින්න? පුළුවන් නම් ඒකට අනාගතය කියන්නේ නැහැ. දැන් අත්දකින්න වර්තමාන. අනාගතය කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේ. අනාගතය ගැන හිතන්නේ වර්තමානයි. අතීතය ගැන හිතන්නේ වර්තමානයි. දැන් මේ මොහොතේ හිතක් හැදුවා නම් ඒක වර්තමානය නිසා. අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි. නේද?
දෙකේම නෙමෙයි.
දැන් මේ මොහොතේ ගිරවෙක් පේනකොට ඒක අතීතේද? අනාගතේද?
වර්තමානයේ.
මේ මොහොතේ උන දැනගත් තියෙනවා. මේ මොහොතේ හිතක් හැදිලා ඒ හිතෙන් දැනගත්තු දෙයක් මේ මොහොතේ ගිරවෙක් කියනවා. නේද? හැබැයි දැනගෙන තියෙන්නේ අතීත අත්දැකීම. අතීත අත්දැකීමක් වෙලා ඒක අතීතේ නිරුද්ධයි කියලා නොදන්නකම නිසාම ඉතුරු කරගත්තු හිතට මතක් කරගන්න පුළුවන් මේ මොහොතේ ගිරව නේද? දැන් ඔන්න ඔය ගිරවෙක් පේනකොට දැන් අපිට හිතෙන්නේ නැහැ මේක හිතට මතක් වෙනවා කියලා. සිහියයි නුවණයි යෙදුම් නැත්නම් කෙනෙක් හිත දිහා සිහිය පිහිටගෙන හිටියේ නැත්නම් මේ හිතෙන් කරන වැඩක් කියලා සිහිය නුවණ යෙදিলা තිබුණ නැත්නම් අපි මේක හිතෙන් කරන වැඩක් කියලා නෙමෙයි අර එළියේ ඉන්න ගිරවෙක් ගැන තමයි හිතන්නේ. නේද? කියන්නේ ඇත්තටම ඉන්නවා කියන බාහිර දෙයක් ගැන. නේද? එහෙම අදහසක නේද ඉන්නේ. ඔය හිත හිතා ඉන්නකොට මේ එළියේ තියෙන දේවල් ගැන තමයි හිත හිතන්නේ. මේ හිතෙන් හිතනවා කියලා දන්නේ නැහැ. හරියට අපි හීනයක් දකිනකොට වගේ. හීනයක් දකිනකොට දන්නවද දැන් හීනයක් දකින්නේ කියලා? හීනේ දකින වෙලාවේදී දන්නවද මේ හීනයක් බලන්නේ කියලා? නැහැ. එහෙම වුණා නම් හීනේ බලන්න බෑ. අය ඔබ හීනයක් කියලා දන්නවද? දැනගෙන බලන්නත් පුළුවන්. ඒ වුණාට රස විඳින්න අමාරුයි නේද? හීනයක් කියලා. හීනේ දකින වෙලාවේ අපි යෝක හීනයක් කියලා දන්නේ. දන්නේ මොකක් කියලාද? ඇත්තද? ඇත්ත ඇති ඇති. එහෙනම් තමයි හීනේ රස විඳින්න පුළුවන්. රස කිව්වහම ඉතින් හීනෙන් බය වෙන්නත් පුළුවන්. අකමැති ඒවා පෙළෙන්නත්
පුළුවන්.
අඬන්නත් පුළුවන්. ගුටි කන්නත් පුළුවන්. හීනේ. ඈ? එතකොට ඇලෙන්නත් පුළුවන්, ගැටෙන්නත් පුළුවන්. තරහ අරගෙන බැන බැන නැගිටින්න පුළුවන්. එතකොට අවදි වුණහන් දන්නවා මේ හිතියේ හීනෙට. නේද?
සෝ දැන් ධර්මයන් බලනකොට බලංගියම් දැනුත් අපිට පේන්නේ දවල් හීන
තමයි. ඒක තමයි හිතෙන් හදන දෙයක් දකින්නවා කියන්නේ ඒක ඇත්තටම නැත්නම්.
දැන් පේන්නේ
දවල් ස්වභාවය නෙවෙයි නම් හිතෙන් හදන දෙයක් බලබලා ඉන්නවා කියන්නේ හීනයක්ද නැද්ද? හීනය. වෙනස තියෙන්නේ හීනක ඉද්දී අපි හීනයක් දකිනවා කියලා දන්නේ නැහැ. ඕක ඇත්ත කියලා තමයි ඒක ජීවත්
වෙන්නේ. දැන් ඉන්නේ දවල් හීනවල.
ඔව්.
ධර්මයන් බලන්න.
ඔව්.
දවල් හීන බලබල.
දවල් හීනේ දැක්කට හීනේ දකින්න කරුවල තියෙනවා. ඒ අන්ධකාරය තමයි මුලාව.
මොහොය
ඇත්ත ඇති හැටි නොදන්නකම. සැබෑ ජීවිතේ ඉන්නේ අඳුරේ. ආලෝකේ පහළ වුණොත් හීන පේන්නේ නැහැ. ඔය දැක්කේ හීනයක් කියලා දැනගන්න ආලෝකේ ඉන්නකොට.
රහතන් වහන්සේලා ඉන්නේ එතන.
දැන් චිත්‍රපටියක් බලන්න ගියාම ෆිල්ම් හෝල් එක ඉස්සෙල්ලම කරුවල කරන්න ඕනේ. නැත්තම් පේන්නේ නැහැ tire වැටෙන්නේ. අන්ධකාරය තමයි උදව් වෙන්නේ. ඔව් චිත්‍රපටිය පෙන්න. ඒක රස විඳින්න නම් කරුවල තියෙන්න ඕන. කවුරු හරි දොරක් ඇරියොත් එහෙම එයාට බනින. මොන කරදරයක්ද මේක බලන්නේ. එළිය වැටෙනවා. එතකොට අපිට ওই සැරින් සැරේ ප්‍රඥා එළිය වැටුණාට අපි ප්‍රඥාවට බනිනවා. මොකද හීනේ බලන්න ආසයි. කවුද ඔය දොර අරින්නේ අපිට මේ හීනේ බලන චිත්‍රපටිය බලන්න දෙන්නේ.
නේලර් කුඩපොමනේ.
ඒ මොන්සෙක් කන්නේ උදව්වක් බලන් ගියාම අපිට. අපේ මොඩකමත් අරින්ද.
මම පොඩ්ඩක් පෙන්නන ඔය චිත්‍රපටිය බලන්නේ මේ ඇත්ත නෙවෙයි. අන්ධකාරය නිසාම පේන දෙයක්.
නමුත් අපි මොන්සෙල් ගොස් කියනවා.
අපි බනිනවා මේ මොන්සෙල්. සමහරු හොඳ හීනයක් බලබලා ඉන්නකොට කවුරු හරි ඇහැරෙව්වොත් බනිනවා. මොන කරදරයක්ද මේ නිදා ගන්න දෙන්නේ. නිදා ගන්න නෙමෙයි ඕනකම හීනේ බලන. ඇයි ඒකට හරි ආසයි නේද? ඒක ආස්වාදේ තියෙනවා. ඒකට ආස්වාදේ තියෙනවා නම් අපි කැමති හීනේ ඇත්ත කරගෙන ජීවත් වෙන්න. නැගිටින්න කැමති නැහැ. නේද? ඒකට ආස්වාදෙට ආස්වාදෙ විතරක් විඳිනකොට ඔය ප්‍රශ්නේ තියෙනවා. තව ටිකක් හීනෙම ඉන්න තමයි කැමති. අවදි වෙන්න කැමති නැහැ. අවදි වෙන්න නම් ඔය හීනේ තියෙන ආදීනවයක් පේන්න ඕනේ. මේ හීනේ වැඩක් නැහැ කියලා හිතෙන්න මොකක් හරි ආදීනවයක් පෙනුනොත් තමයි අවදි වෙන්න කැමති. හීනේ බල බල ඉන්නවට වඩා අපිට තව වැඩ තියෙනවා. නේද? එතකොට දැන් දකින දවල් හීනෙන් අවදි වෙන්න නම් දැන් විඳින ඒ හීන නිසා විඳින ආස්වාදයයි ඒකේ ආදීනමයයි තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් මිදෙන්න කැමැත්ත ඉන්නේ නිස්සරණයට. හරි. අපි ආස්වාදයට රැවටිලා හිටියොත් හරි ආසයි හීනෙම ඉන්න. ඇත්ත ඇති හැටි දකින්න ප්‍රඥා ආලෝකය ඇති කරගන්න කැමැතින. දැන් අතීතේ නිරුද්ධ වුණා කියලා හිතන්න අපි කැමති නෑ. කැමතිද අතීතේ නිරුද්ධ වුණා කියලා හිතන්න?
එතකොට මේ පේන හීන රසයක් නෑ
නේද? ඒක ගිරව පේන්නේ නෑ. පේන්නේ
නෑ හීන රසයක් නෑ. ඒකට රසයක් නෑ නේ.
දවල් හීන රසයක් නෑ.
දැන් අපහු යන්න ගෙදරකුත් නැති වෙනවා අතීතේ නිරුද්ධ. එනකොට තිබුණ ගෙදර දැන් නැත්තම් නිරුද්ධ වෙලා නම් කිපිය දූ දරුවෝ දරුණු පුරෝ ටික ඉන්න තැනකුත් නැහැ. ඒ කියන්නේ හීනේ බලන්න අර ෆිල්ම් හෝල් ටික වහලා නවාතනක් නැති වෙනවා. අන්න නිකේත සාරී ගතිය නැති වෙනවා. අපිට ඉතින් ඉන්න තැන් තියෙනවා, රස විඳින්න ඒවා තියෙනවා, අරවා මේවා තියෙනවා. රහතන් වහන්සේ අනිකේත සාරි. අපි තමයි නිකේත සාරි. අපිට නිකේතන තියෙනවා. ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඉඩම් කඩම් තියෙනවා, දරු මල්ලෝ, අඹදරුවෝ, යාළුවෝ කට්ටිය ඉන්නවා. රහතන් වහන්සේ හරි දුප්පත්. මුකුත් නැහැ. ඈ? ඇයි? අතීතේ නිරුද්ධයි. මොනව හරි දැක්කනම් ඒක දැන් තියනවද? නැහැ. ඉතුරු නැතුවම
නිරුද්ධයි.
නිරුද්ධයි. ඈ? අනිකේත සාරි. අපි නිකේතන හදන. නිරුද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඔක්කොම ඉතුරු කරගන්න. ඇයි? රස විඳින්න තියෙන්න ඕනනේ ආයෙයි මතක් කරගන්න. ඈ? දැන් අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් මේ මොහොතේ නැහැයි කියලා මොකද්ද? කවුරු හරි මැරුණ කෙනෙක් ගැන හිතන්න. සාරිට අම්මලා තාත්තලා දැන් නැතුව ඇති නේ. නැත්නම් ආච්චිලා සීයලා හරි කවුරු හරි දැන් මිය ගිය කෙනෙක් මතක් වෙනව නේද? ඈ? මතක් වෙනකොට මොකද හිතෙන්නේ?
හිටියනම් කියලා ඉතින්.
ඉන්න විදිහ නේද දැන් පේන්නේ? හිටිය විදිහ නේද පේන්නේ? දැන් ඔන්න නිකේතසාරි. අර ටික මතක් වෙනවා. දැන් ওই නිරුද්ධ වුණ එකක් නෙමෙයිද මතක් වෙන්නේ? හිතට මතක් වෙනවා ඉන්නවා වගේ. දැන් දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ. දැන් නේද? දැන් ඉපදිලා කොහේ ඉන්නවද දන්නේ නැහැ. අපිට මතක් වෙන්නේ දැන් ඉන්න තැනද?
නෑ නෑ අතීතේ.
අපිට අතීතේ හිටිය හැටි නේද දැන් මතක් වෙන්නේ? දැන් ඔය මතක් කිරීමේ ආස්වාදයක් තියෙන හින්දා තමයි ඔය මතක් කරන්නේ. හීනේ ඉන්න කැමති. හැබැයි මතක් කළාට පස්සේ එන්නේ සමහර විට දුකක් වෙන්න පුළුවන්. ඒ හීනේ සමහර වෙලාවට හීනෙන් බය වෙන්න පුළුවන්. හීනේ අඩන්න පුළුවන්. නේද? හීනෙන් සතුටක් වෙන්නත් පුළුවන්. නේද? හැබැයි ඉන්නේ හීනේ. දැන් මතක් කරගන්න කැමැත්ත හරියට අර ෆිල්ම් එක බලන්න යන්න තියෙන කැමැත්ත වගේ. ෆිල්ම් හෝල් එකට යන්න ඕනනේ බලන්න නේද? ඒකට කැමැත්තක් තියෙනවා නේද? සල්ලිත් දීලා නේද? බොරුවක් කියලා හොඳටම දන්නා ඒ වුණාට බර ගානක් ගෙවලා
බලනවා
බලන්න යන්න
යනකොට පුනේ සුදු ස්ක්‍රීන් එක අහපව වෙනකොට තියෙන සුදු ස්ක්‍රීන් එක
ඔව්
නමුත් ඉතින් ගොඩක්
අදිසියර ෆිල්ම් එක මැද්දේ ලයිට් ගියොත් එහෙම ඉතින් බණිනවා හැමෝටම කල්ලි දීලා ඇවිල්ලා මොකද්ද මේ නේ දැන් එතකොට අර හිතෙන් මතක් කරගත්තේ මං කී දැනට නැති කෙනෙක්ව අපි මතක් කරගත්තානේ මියගිය කෙනෙක්ව දැන් ඇත්ත තත්ත්වය මොකද්ද එයා ඉන්නවද දැන් නැහැ දැන් නැති කෙනෙක් මතක් කරගෙන ඉන්නවා වගේ නේද ඊළඟට හිතෙන් දුක් විඳිනවා ඒව මතක් කර ගැනීම ගැන ඊළඟට එන්නේ දුක. නේද? දැන් අතීතේ නිරුද්ධයි කියන නුවණක් තිබුණා නම් දැන් ඔය දුක විඳීද? මේ නිරුද්ධ වුණ දෙයක් නේ මතක් වෙලා තියෙන. කිසිම ඉතුරුවක් නැති දෙයක් නේ දැන් මතක් කරගෙන තියෙන්නේ. නේද? අඩු ගන්න gedara ගැන මතක් කරගත්තා නම් තාම තියෙනවා කියලාවත් හිතන්න පුළුවන්. මේ මැරිලා අවුරුදු ගානක් ගිහිල්ලා දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ. ආ අල්ලපු ගෙදර අපේ තරහකාරයා වෙලා ඉන්නවද දන්නේ නැහැ.
දැන් සර් අපිට පෙන්වන්න යන දර්ශකයන් බාධා කරන්න කැමති නැහැ. දැන් සර් එතකොට පොඩි යදන අරබු දෙකුත් එනවා. අපි පින්දීමක් තියවන්නේ සර්.
බුද්ධ තමයි ඔක්කොම.
මේ ගියායන්ට පින්දීම. ඒකත් බලන් ගියා මෝඩකමක් වගේ වැඩක් නේ. එතකොට ආයි නිකේත සාරිය වනේ අපි.
ඔව්. නුවණින් දකිනකොට ඔය වගේ දේවල් වෙනවා. ලෝකයට අයිතිව කරන දේවල්
මුලින්ම
දකින්නකොට
ඒක ගැටලුවක් එනවා සර්. ඔව්. දැන් ගැටලුව ආවට ඉතින් දැන් මේක ඉවර වෙලා ගෙදර නොගිහින් හිටියත් ගැටලුවක් නේද? ගැටලු තියෙනවා. ලෝකයට අයිති දේවල් එක්ක ගැටෙනවා ලෝකෝත්තර භවයේ. කවුරු හරි හොඳ හිණයක් බල බල ඉන්නකොට නැගිට උනකොට එයා එක්ක ගැටෙනවා. මගේ තමයි ස්වභාවය. අපි ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. උත්සාහ කරන්නේ කැමති නැහැ. ආස්වාදී. ආස්වාදී විඳලා 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 ගැලස් ගොඩේ ඉඳලා ලෝකෙටම අහුවෙලා ලෝකෙන් මිදීමක් ගැන කතා කරනකොට ගැටීමක්. ගැටීමක් නොවුනොත් තමයි පුදුම. හරි. මේ ඇත්ත ඇති හැටි දැකීම ලොකු ගැටීමක්. එච්චරකල් ආස්වාදෙන් ආසාවෙන් ඇලීමෙන් අල්ලගත්තු දේ අතාරින්න නෙමෙයි. ඉතින් ඕක ගැටෙන්නේ නැතුව අතාරින්නේ නැහැ. ආස්වාදේ වැඩි නම් ඒගොල්ලන්ට මේවා අතාරිනවා කියන එක බොහොම දුකක්. නේද?
පුදුම එකකටත් බලන්න.
ආසාවෙන් අල්ලගත්තු දේක් අතාරින එක බොහොම දුකක්. ඒක තමයි ඒ දුක්ඛාපටිපදා කියලා එකක්. දුක්ඛාපටිපදා දැන් ඇලීම වැඩිම කෙනාට හරිම දුකක් මේ මේ ලෝකේ ඒවා අතාරිනවා එච්චරම ඇලීම නැති කෙනාට දැන් ඇත්ත දකිනකොට එයාට පේන්නේ ඕකේ ආදීනවේ වැඩියෙන් පෙනී ලෝකේ ඇලිලා හිටියොත් මෙහෙම ආදීනව ගොඩක් එයාට ඒක අතාරින එක සුඛ සුඛාපටිපදා
චුළු දෙයක්
හැබැයි ඒක ප්‍රඥාවත් එක්ක එන එකක්. හරි. අපිට මේ අතරින් අකමැති අමාරු මහා දුකක් වෙන්නේ. මේ දුකෙන් හරි අතහැරියොත් එතන තියෙන්නේ සැපයක්. හීනේ ඉන්න එකද අවදි වෙන එකද? හීනේ ඉඳන් සැප විඳිනවද?
අවදිලා දුක් විඳිනවා.
මේ පේන්න පුළුවන් අවදි වෙන එක දුකක් කියලා.
නමුත් හීනේ ඉඳන් දුකමයි විඳින්නේ.
හීනේ ඉඳන් දුකමයි විඳින්නේ. හීනෙන් සැපයි කියලා හිතුවට අන්තිමට බැලුවා මේ කරන්න තියෙන වැඩ ටිකක් කරගෙන. කන්නේත් නැතුව හීනේ බලන. දැන් පේනවාද එතන දුකක් කියලා. ඒ කියන්නේ මෝහයෙන් ඉන්නකොට සැපයි වගේ පෙනුනට ඇත්ත තත්ත්වේ
දුකයි.
දැන් මේ ලෝකේ අපිට සැපයි වගේ පෙනුනට ආස්වාදේ විඳ විඳ තමයි අපි ලෝකේ යන්නේ. සැපයි වගේ පේනවා. ඒ සැප විඳින්න තමයි අපි ලෝකේ තියෙන දේවල් වැඩි කරගන්න හදන්නේ. හරි. තව ටිකක් වැඩිපුර නිදා ගන්න බලන්න. හීන ලෝකේ ජීවත් වෙන්න. ලෝකේ ඇත්ත කියලා ජීවත් වෙන්න අපි කැමති. දැන් බුදු කෙනෙක් තමයි පෙන්වන්නේ ඔය ලෝකේ කියන්නේ දැන් ලෝකේ අපිට ආස්වාදය. බුදු කෙනෙක් පෙන්වනවා ලෝකය කියන්නේ දුක. ඔය ලෝකෙට අහුවෙනවා කියන්නේ දුකට අහුවෙන්නේ. හරි. නිරුද්ධ වුණ දේවල් තියනවා කියලා රැවටිලා තියාගෙන ඉන්නේ දුක. දුකේ ජීවත් වෙන්නේ. ඒ තියනවා කියලා පැවැත්මක් දීලා තියෙනවා. එතකොට ලෝකයා ජීවත් වෙන්නේ පැවැත්ම. නිරුද්ධ වුණ දේ නිරුද්ධ වුණා කියලා දන්නේ නැහැ. එහෙම කවුරු හරි පෙන්නලා දුන්නාට පිළිගන්න කැමතිත් නැහැ. මොකද අපේ මුලාවයි ඒ නිසා හදාගත්තු දෘෂ්ටි බලව. එතකොට දැන් බලන්න මේ මොහොතේ ආයතනයක් පාවිච්චි කරනකොට ආයතනෙන් වර්තමානයේ වෙන ක්‍රියාවක් තියෙනවා. සත්‍යයක් ඇහෙනවා නේද? රූපයක් පෙන්නුම් කරන ස්වභාවයක් තියෙනවා. වර්තමානයේ ඇහැ පාවිච්චි කරනවා කියන්නේ මොනවදෝ පේනවා. වර්තමානයේ කන පාවිච්චි කරනවා කියන්නේ මොනවදෝ ඇහෙනවා. සත්‍යයක් ගැන සංඥාවක් තියෙනවා. රූපයක් ගැන සංඥාවක් තියෙනවා වර්තමානයේ. නේද?
එතකොට ඒ වර්තමානයේ මේ මොහොතේ ආයතනික ක්‍රියාකාරීත්වයෙන් දැකීම
කියන එක තියෙනවා. ඇසීම කියන එක තියෙනවා. ඊළඟට දැනෙන ගතිය තියෙනවා. ගඳ සුවඳ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්, කාය ස්පර්ශ වෙන්න පුළුවන්. දැනෙන, දැනීම කියන එක තියෙනවා නේද? ඊළඟට හිතෙන් දැන ගැනීම කියන එකත් තියෙනවා සිද්ද. දිට්ඨ දැකීම, සුත ඇසීම, මුත දැනීම, විඤ්ඤාත දැන ගැනීම. නැත්නම් දැනුවත් වී. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. පැහැදිලි නේද? දිට්ඨ කියන්නේ දැකීම, සුත කියන්නේ ඇසීම, මුත කියන්නේ දැනීම. එතකොට ආයතන තුනක් යදේ. නාසයෙන් දැනෙනවා, දිවෙන් දැනෙනවා, කයින් දැනෙන. නේද? නාසයෙන් ගඳ සුවඳ දැනෙන්න පුළුවන්, දිවෙන් රස දැනෙන්න පුළුවන්, කයින් ස්පර්ශ දැනෙන්න පුළුවන්. දැනෙනවා නේද? ඇහෙන් දැනෙනවද? ඇහෙන් දකින්න. කණෙන් අහනවා. ඒක වෙනස් නේද? කණෙන් දැනෙනවා නෙවෙයි ඇහෙනවා. නේද? එහෙනම් නාසයෙන් දිවෙන් කයෙන් දැනෙනවා. ඒක දැනීම. දැනීම කියන එකට කියන්නේ මුත. දිට්ඨ, සුත, මුත. දැන් හිතනකොට විඤ්ඤාත. විඤ්ඤාණයට අහු වෙනවා කියන්නේ දැනගන්නවා. හරි? දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. මේ මොහොතේ ඔන්න ඔය ක්‍රියාටික ඒකේ වරදක් නැහැ. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. එතන වර්තමානයේ ජීවත් වුණා තමයි ඔය ටික වෙන්නේ. නේද? එතකොට ඔය දැකීම වෙන්න නිකන් පුළුවන්ද? ඒකට අවශ්‍ය හේතු ටික ගෙලෙන්න ඕන. නේද? මොනවාද හේතු? ඇස තියෙන්න ඕන.
රූපේ
දකින්න පේන්නේ නැති ඇහක් තිබුණොත් දැකීම සිද්ධ වෙයිද? නැහැ. ඇහක් දකින්න පුළුවන් ඇහක් තියෙන්නම ඕන. ඔව් ඊළඟට ඒ ඇහට අර වර්ණ සටහනක් හදලා දෙන්න අවශ්‍ය හේතු ටික යෙදෙන්න. ඒ ඇහි ස්වභාවය අනුව ඇහැ ඇතුලේ රූපයක් හැදෙන්න අපි දන්නවා. දැන් ගොඩාක් කරුවලේ නම් ඇහැ පේන්නේ නැහැ කියන්නේ ඇහැට හැකියාව නැහැ සටහන් හදලා දෙන්න. අර ප්‍රසාද රූප හදලා දෙන්න හැකියාව නැහැ කරුවල වැඩි නම්. ටිකක් කරුවල අඩු වෙගෙන යනකොට තමයි ටික ටික මේ හැකියාව තියෙන්නේ නේද? එතකොට ඔය රෑට ඇස් පේන සත්තුන්ට එහෙම ඒ අපිට පේන්නේ නැති කරුවලේ උන්ට පේනවා. නේද? එතකොට ඒ අපිට කරුවල වුණාට අපිට ඇහි ඡායා ප්‍රතිබිම්බ හදලා නොදුන්නට ඒ සත්තුන්ට ඒක ඇති. ඒ තියෙන මට්ටම.
පුරාණ කර්මයන් ඒ
කරුවලේ කියන්නේ ඇහි මට්ටම වෙනස් නේද? දැන් ඇහි මට්ටම වෙනස් කියන්නේ ඇහි හදන්න යෙදුන හේතු වෙනස්. අපේ මනුස්ස ඇහි හැදෙන්න යෙදුන හේතු නෙමෙයි ඒගොල්ලන්ගේ ඇහි හැදෙන්න යෙදিলা තියෙන්නේ නේද? ඈ දැන් මනුස්ස ඇහි ලැබෙන්න මනුස්ස ප්‍රතිසන්දියක් ලැබෙන්න කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද යෙදিলা තියෙන්නේ? කුසල කර්ම. එතකොට බස් එකේ හැරි ওই රෑට ඇස් පේන සතෙක්ගේ එහෙම හැක් ලැබෙන්න කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? සත්ව ජීවිතයක් ලබන්න තිරිසන් ජීවිතයක් ලබන්න අකුසල කර්ම. ඒක සාධාරණයිද එතකොට? අකුසල කර්මයක් කරලා ඌ රෑටත් රූප බලනවා. අපි මේ බොහොම මාරුයි. අකුසල කර්ම කරලා මනුස්ස ජීවිතයක් ලබනවා. අපට දෙන්නේ.
අපි නිදිනවනේ. දෙන්නේ නැත ඒක. යාලුවා. යාරුන් කියන අපට දෙන්නේ.
රූපයද අකුසල කර්මයේ පෙනීමද? දැන් පේන්නේ
ඒකේ යථාභූත ඥානය අපි ඇති කර නොගැනීමයි තියෙන්නේ. රූපකේ තියෙන පෙනීමත් එක සිද්ධ වෙන ප්‍රශ්නයක් නැහැ.
මේ දැන්
රහතන් වහන්සේලා පෙනීම සිද්ධ
වෙනවා. මේ දැන් සිද්ධ වෙන දේ ගැන අහන්නේ දැන්. පෙනීම සිද්ධ වෙන්න නම් ඇහක් තියෙන්න ඕනනේ. නේද? ඇහක් තිබුණ නැත්නම් පෙනෙයිද? නැහැ. එතකොට දැන් ඇහ තිබුණට ඒ ඇහෙන් රූප ප්‍රතිබිම්බ නැත්නම් ප්‍රසාද රූප කියලා කියනවා නේද? ඒ ඇහි හැකියාව අනුව ප්‍රසාද රූප හැදුනොත් විතරයි පෙනීම සිද්ධ වෙන්නේ. ඒ විදිහට කිව්වොත් ඒ චක්කු විඥානේ
හටගන්නවා.
එතකොට අපිට මේ දවල් කාලේ හොඳට චක්කු විඥාන හටගන්න ප්‍රසාද රූප හදලා දෙනවා. ඇට එලියක් නැති වුණොත්
නෑ.
කරුවලේ බෑ. හැබැයි සමහර සත්තුන්ට කරුවලෙත් පෙනීම ලබා දෙනවා.
ඌසට.
දැන් Tamanට සමහර විට ප්‍රාර්ථනය කළොත් මට රැටත් තේින්න හැක්ලා වෙන.
අවේ ලෝකේ මනුස්ස ලෝකයක් තර.
අවශ්‍ය නැහැ.
ඕම නම් නිවන් මාර්ගේ නෙමෙයි.
එහෙම කියනකොට නම් අවශ්‍ය නැහැ. දැන් ඇහැ පෙනීම අඩු වෙගෙන යනකොට හොඳ පේන ඇහැ. හදලා දෙන්න දෙහුව ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා අහනවා. මං ඔය පෙනීම වැඩි කරලා දෙන්නලු. අනේකාරියයි. රූප දකින්න තියෙන ආසාව
වැඩි
තියෙන. අපේ පෙර ජීවිතේ රූප දකින්න තියෙන ආසාව තිබුණ හින්දා තමයි මේ ජීවිතේ ඇහැ
ලැබුණේ.
සකස්. රූප දකින්න තියෙන ආසාව ඒක කියන තණ්හාව කියලා. එතකොට රූප තණ්හා. එහෙන් දකින්න තියෙන රූප වලට තණ්හා කරනවා. දැන් දකින්න ආසාව තිබුණට ඇහක් නැතුව දකින්න පුළුවන්ද? බැ. එතකොට අපි මොකද කරන්නේ? ඇහක් හදාගන්න අවශ්‍ය දේවල් ටික කරලා. දැන් ඔය ඔබලෝ මේ ජීවිතේ මොනවා හරි කළා නම් දැන් ගයක් හදන්න ආසාව තිබුණා නම් ඉතින් ඒකට අවශ්‍ය දේවල් කරන්නේ නැහැ. කාර් එකක් ගන්න ආසාව තියෙනවා නම් නේද? කොහොම හරි සල්ලි ටික හොයා ගන්නවා. ඒක සල්ලි හොයන්න කරන වැඩ වෙනස්. මේ වැඩ වලින් කාටවත් තේින්නේ නැහැ මේ ගයක් හදන්න හරි කාර් එකක් හදන්න හරි මේ වැඩ කරනවා කියලා. ඒනකට කොහොම හරි අර වැඩ ටික කර ගන්නවා නේද? ආසාව වෙන එකක්. කරන වැඩ ටික වෙනස්. දැන් ගොවිතැන් කරන කෙනාට සල්ලි ඕන වෙන්න පුළුවන් ගයක් හදන්න. එයා ගිහින් කුඹුරට ගිහිල්ලා කුඹුර හානවා, වී වපුරනවා, අරව මේවා කරනවා. එතන පේන්නේ නැහැ මේ සල්ලි හොයනවා කියලා. ගයක් හදනවා කියලා. හැබැයි අර හදන්න අවශ්‍ය ටික සපුර ගන්න අවශ්‍ය ටික මෙහෙ කරනවා. හරි. ඒ වගේ අපේ දැකීමේ ආසා රූප බලන්න තියෙන ආසාව තියෙනකොට දැන් ෆිල්ම් එකක් බලන්න ආසාව තියෙනකොට කොහොම හරි ඉතින් බලන්න යන්න සැලසුම් කරන්න එපා නේද? තියෙන වෙලාවල් හොයාගෙන ඒක ටිකට් එක කීයද හොයාගෙන ඉඳ තියනවාද කියලා හොයාගෙන අතන ගිහින් පොලිමේ ඉඳලා අරව මේවා වැඩ ටිකක් තියෙනවා නේද? ඈ එතකොට ඒකට අවශ්‍ය කරුණු ටික මෙහෙ කරනවා. මේ කරුණු වලින් සමහර විට පේන්නේ ඇයි සල්ලි හොයන්නේ කියලා ඇහුවොත් එතන පේන්නේ නැහැ. සල්ලි හොයන්න මොකක් හරි ජොබ් එකක් කරයි මොනවා හරි නේද? මොනවා හරි ක්‍රමවේදයක් කියදයි. යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න හරි මොකක් හරි ක්‍රමවේදයක් කියදයි. ඒනට තියෙන්නේ අර ෆිල්ම් එක බලන්න
තියෙන ආසාව.
නේද? එතකොට අපිට රූප දකින්න ආසාව තියෙනවා නේද? ෆිල්ම් එක බලන්න ආසාව තියෙනවා නම් අර වැඩ ටික කරනවා වගේ රූප දකින්න ආසාව තියෙනවා නම් ඒ දකින්න අවශ්‍ය හේතු ටික හදා ගන්න. දකින්න අවශ්‍ය ප්‍රධාන හේතුව මොකද්ද? දකින්න ප්‍රධාන වෙන්නේ ඇස. ඇස තමයි ප්‍රධාන වෙන්නේ දකින්නට. ඉන්ද්‍රිය ධර්මය කියලා කියනවා. ප්‍රධාන වෙන එකට කියනවා ඉන්ද්‍රිය ධර්මය. ඒකට ඇහක් හදා ගන්න අවශ්‍ය කරුණු ටික කරනවා. දැන් හැක් හදන්නද තණ්හාව තියෙන්නේ නෑ. රූප දකින්න. රූප දැකීමේ තමයි ආස්වාදෙ තියෙන්නේ. අයි රූප දකින්න නිකන් බෑ. හැක් හදා ගන්න. එතන හැක් හදන්න අවශ්‍ය දේවල් ටික කරමු. හරි. ඒක හැංගිලා තියෙන්නේ රූප දැකීමේ තණ්හාව, ආසාව. එතකොට දැන් රූප දකින්න ආසාව සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් අපි එක ෆිල්ම් හෝල් එකකට ගියාම ඒකේ පෙන්නන ෆිල්ම් එකනේ බලන්න පුළුවන්. එතෙන්ට ගිහින් කියන්න පුළුවන් ද අපිට ඕන වෙන එකක් බලන්න ඒක දාන්න කියලා. නෑ. නේද? ඒ සකස් කරලා දෙන දේ තමයි බලන්නේ. දැන් අපිට රූප දකින්න ආසාව තිබුණට අපි කැමති වෙන්න පුළුවන් අපිට හොඳ දේවල් විතරක් පෙන්වන්න කියලා. හැබැයි ඇහැ එහෙම කරන්නේ නැහැ. ඇහැ අපි කැමති වුණත් නැති වුණත් අර ෆිල්ම් එක බලන්න ගියාම ඉතින් මොනවා අපි කැමති වුණත් නැති වුණත් පෙන්වන දේ බලන්නේ. ඒ වගේ තමයි. දැන් ටිකට් එක අරන් හෝල් එකට ඇතුල් වුණා වගේ තමයි ඇහැක් හදාගෙන උන උත්පත්තිය ලැබුවා. දැන් කැමති වුණත් නැති වුණත් ඇහෙන් පෙන්නන ටික බලන්න ඕන. ඒයි දැන් ටිකට් එකක් අරගෙන ගිහිල්ලා වාඩි වුණා වගේ. මේ මානව ජීවිතයේ උත්පත්තියක් ලැබුවා කියන්නේ දැන් ෆිල්ම් එක බලන්න අවශ්‍ය හේතු ටික යෙදුවා. ඇහැක් සකස් කරගත්තා. ඒකට මනුස්ස ඇහෙන් පෙන්නන ටික බල බලා ඉන්නවා. ඒතර අපි කරන්නේ ඉතින් කැමති ඒව ලැබෙනකොට ආස්වාදේ, අකමැති ඒව ලැබෙනකොට ගැටි. ඇලෙනවා ගැටෙනවා, ඇලෙනවා ගැටෙනවා. හැබැයි කවුද ඔය ටිකට් එක අරන් සල්ලි හොයාගෙන ගිහිල්ලා ෆිල්ම් හෝල් එකේ වාඩි වුනේ?
මමනේ.
කවුරුවත් බලෙන් එක්ක ගියාද? නෑ. තමන්ම සකස් කරගත්තු ඇහැ. හරි. එතකොට ඇහැක් හදාගන්න ප්‍රධාන වෙලා තියෙනවා තණ්හා. නේද? දැන් තියෙන තණ්හාද පෙර තණ්හාද? දැන් මනුස්සය හැලගුණේ දැන් තියෙන තණ්හාවෙන්. පෙර තණ්හාව තිබුණා මොකටද? මනුස්සයෙක් ලබා ගන්නද තණ්හාව තිබුණේ? රූපකම්. හරි. දැන් අර ගොවිතැන් කරන කෙනාට ඔන්න ගෙයක් හදාගන්න තණ්හාව තිබුණා. දැන් එයා ගිහිල්ලා මොකද කරන්නේ? කුඹුර හානවා, වපුරනවා. ඒ නේද? අස්සොත්. එතකොට දැන් ඕනකම තියෙන තණ්හාව තියෙන ගේ හදා. මෙයා කරන්නේ ගොවිතැන්. දැන් මෙයාට ඕන හොඳ මෙච්චර ගානක තට්ටු දෙකේ ගෙයක් හදා. හරි? දැන් ඉතින් මහන්සි වෙලා කුඹුර වපුරනවා. දැන් ලැබෙන සල්ලි ගාණ අනුව නේද මේ ගේ හදන්න පුළුවන්. දැන් මෙයාට ආසාව තිබුණටම අර සල්ලි ගාණ ලැබෙයිද? ගොඩක් හේතු උතන යදෙනවා නේද? මේවා කරගෙන ගිහිල්ලා සමහර විට වැස්ස වැඩි වෙලා හොදගෙන යන්න පුළුවන්. අරව මේවා පාළු වෙන්න පුළුවන්, අස්වැන්න අඩු වෙන්න පුළුවන්. එතකොට පුළුවන්ද තට්ටු දෙකේ ගේම හදාගන්න? බැහැ. එතකොට දැන් අපිට රූප දකින්න ආසාව හින්දා අපි ඇහැක් හදනවා. අර කුඹුර වපුරනවා වගේ. හරි? එතකොට ආසාව තියෙන හින්දායි ඔය වැඩ ටික කරන්නේ. දැන් ඇහැක් හදන්න ඕන වැඩ ටික කරනවා. හැබැයි අර අස්වැන්න අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි කර්ම. දැන් අපි ඇහැක් හදන්න කර්ම කරන්න ඕන. ඇහැ හැදෙන්න අවශ්‍ය කර්ම. නේද? එතකොට ඒ කර්ම අපි දන්නවා කර්ම කුසල අකුසල එහෙම තියෙනවා නේද? පින්පව්. එතකොට ඒවයි බලවත්කම අඩු වැඩි වෙන්න පුළුවන් අර හම්බ වෙන අස්සන්න වගේ. නැත්නම් එකෙන් හම්බ වෙන සල්ලි ගන්න අඩු වැඩි වෙන්න පුළුවන්. එයා වෙන මහන්සියයි ඒකට යොදන නේද? යොදා ගන්න උපායන් අරව මේවා සේරමයක. නේද? එතකොට දැන් අපිට රූප දකින්න ඕනකම තිබුණාට ලැබෙන්නේ මනුස්සය හැක්ද, සත්වය හැක්ද, පෙරේතය හැක්ද, දිව්‍යය හැක්ද? ඒවා වෙනස් වෙනවා මොකක් හින්දාද? කර්ම. ඇහැ හදන්න උදව් වෙන කර්මේ මතත් බලපාන. තණ්හාව තියෙන්න ඕන, කර්මය තියෙන්න ඕන. නේද? දැන් මේ ඔය රූප බලන්න තණ්හාව ඇති උනේ රූපයේ ඇත්ත ඇති හැටි දැකලාද?
නැති නිසා.
රූපයේ ඇත්ත ඇති හැටි දැක්කනම් මේ හීනයක් බලන්න, මේ ෆිල්ම් එකක් බලන්නයි හදන්නේ. නේද? යථා ස්වභාවය නෙමෙයි. නේද? ඒ හින්දා නේද රූප බලන්න තණ්හාව ඇති උනේ. ඇත්ත ඇති හැටි දැකලා නෙමෙයි නේද? ඊළඟට ඔය රූප බලලා අපිව දුකටපත් වෙන්නේ කියලා දැක්මක් තියෙනවද? මේ සකස් වෙන්නේ දුක, මේ සකස් වෙන්නේ ලෝකය. මේ මුලාවකටපත් වෙන්න හදන කියලා එහෙම නුවණක් තිබුණාද? නැහැ. ඇත්ත ඇති හැටි නොදන්න කමට මොකද්ද කියන්නේ?
අවිද්‍යාව.
අවිද්‍යාව නිසා තමයි මෝහය. අවිද්‍යාව. දැන් එතකොට අවිද්‍යාවත් හේතු වෙලා නේද හැක් හදන්නේ? ඒ කියන්නේ රූප ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමයි රූපවලට අපි ඇලෙන්නේ. දැන් හීනෙන් දකින දේවල් වලට ඇලෙන්නේ අවිද්‍යාව නිසාම නේද? ඔය හීනකින් හදලා දීපු දෙයක් කියලා නොදන්න කම නිසාම නේද ඒවට තණ්හා කරන්නේ? රූපවලට. හරි? මේ මනසෙන්ම පෙන්නපු දෙයකට නේද මේ ඇලුම් කරන්නේ කියලා නුවණක් නැහැ. ඒ අවිද්‍යාව යෙදිලා නේද? අවිද්‍යාව තමයි මූලික. අවිද්‍යාව හින්දා තමයි රූපේ මුලා වුනේ. රූපේ මුලා වුණා හින්දා තමයි රූපෙට තණ්හා කළේ. අවිද්‍යාවයි රූප තණ්හාවයි. නේද? ඒ දෙක දකින්න නම් ඇහැක් හදන්න ඕනේ. ඇහැක් හදන්න නිකම් බෑ කරුණාව. ඒකට අවිද්‍යාව තණ්හාව කර්ම. දැන් ඔය තුන යෙදිලාමයි අලුතෙන් ඇහැක් පටන් ගන්න වෙලාව කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාව නේ. කලින් ජීවිතයේක ඉවර වෙලා ඔන්න දැන් අවිද්‍යා තණ්හා කර්ම යෙදිලා තියෙන හින්දා දැන් අර ඇහෙන් ප්‍රයෝජන රූප දකින්න බෑ. මැරෙන්න යනකොට ඒ ඇහෙන් රූප දැකීමේ හැකියාව නැති වෙනවා. හැබැයි අවිද්‍යාව තණ්හාව කර්මය ඔය ටික වැඩ
කරන්නේ.
අවිද්‍යාව තණ්හාව කර්මය තියෙන්නේ කොහෙද? ඒවා නිකන් හිතලා බලන්න මොන වගේ දේවල්ද ඒවා? බාහිරව තියෙන දේවල්ද හිතේ තියෙන දේවල්ද? ඒවා අර නිකන් බාහිර එළියේ තියෙන රූප වගේද? අවිද්‍යාව කියන එක, තණ්හාව කියන එක, කර්මය, කර්මය කියන්නේ චේතනාව. ඒවා තියෙන්නේ කොහෙද? සිතේ. නේද? ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්ම නේද ඔය? නේද? ඒවා රූප නෙවෙයි. හරි? ඇහැ කියන්නේ රූපයක්ද චිත්ත චෛතසිකද? අපි දැන් දන්න මට්ටමේදී රූපයක් නේද? භෞතික ශරීරයට අදාළ දෙයක්. එතකොට ඔන්න දැන් මේ භෞතිකයෙන් අර වගේ පෙන්වන්න බෑ. දැන් මැරෙන මොහොතනේ. එතකොට අර අවිද්‍යා තණ්හා කර්ම ටික මොකද කරන්නේ? දැන් හරියට ඔන්න ගිහින් කුඹුර වපුරනවා වගේ අලුත් තැනක් හදන්න පටන් ගන්නවා. ඔක තමයි ප්‍රතිසන්දි. අලුත් තැන එකතු කරලා මොනවද? ඒර සතර මහා ධාතු රූප. හරියට දැන් කුඹුර වල අස්වැන්නක් ගන්න ඕනනේ. එතකොට දැන් මේ නාම ධර්ම ටිකට චිත්තචෛතසික ධර්ම ටිකට එකතු කරනවා භෞතික පැත්ත. සතර මහා ධාතු රූප. එතකොට මේ රූප ටික රාසි කරන්නේ ආයෙ හැක් හදන්න. ඇහැ හදන්නේ මොකටද?
රූප බලන්න.
රූප බලන්න. ඇහෙන් පෙන්නන රූප බලන්න. මේ සතර මහා ධාතු නෙමෙයි. ඇහෙන් පෙන්නන. දැන් ඔය චිත්‍රපටිය බලන්න ඕන්න යන්න අවශ්‍ය දේවල් ටික කරන්නේ. සල්ලි හොයනවා, ටිකට් එක ගන්නවා, විනාවල් බලනවා, මේක තියෙන අරව මේවා. හරි? එතකොට මේක වර්ධනය කරගන්නවා ආයේ රූප පෙන්නන විදිහට. හැබැයි අපි කැමති විදිහම නෙමෙයි අර අස්වැන්න අඩු වැඩි වෙන්න පුළුවන් නේද? අනිත්‍ය දෙන දේවල්. එතකොට සතර මහා ධාතු පැත්ත අහු වෙන්නේ ආහාර වලට. ශරීරයට ලැබෙන ආහාර අනුව වෙනස් වෙන්න පුළුවන් හැදෙන ඇහැ. තෙනීම අඩු වැඩි වෙන්න පුළුවන් ආහාරයේ භෞතික ස්වභාවය නිසා. ඒකට රූපෙට හේතු වෙනවා ආහාර.
එතකොටසයි ඒක වර්තමානයේ ආහාර.
ඔව් දැන් මේ ජීවිතේදී දීපු ආහාර
මේ අනුව
තමයි. දැන් සමහර ආහාර ගත්තහම ඇස් පෙනීම වැඩි වෙනවා කියනවා නේද? ඒගේ සමහර ආහාර දිනනවා ඇස් පෙනීම අඩු කරන්නේ. ආහාරත් ප්‍රත්‍ය වෙනවා. හැබැයි දැන් හේතුවක් කියවහම හිතන්න එපා ඒ හේතුව විතරයි කියලා. ආහාර දීපු පලියටම ඇහැ හැදෙන්නේ නැහැ. ඒ ඇහැට අදාළ කර්ම ශක්තිය එතන උදව් වෙනවා. කොච්චර ඇස් පෙනෙන කෑම කෑවත් වැඩන්නේ ඇහැ අඳ වෙන්න කර්ම ශක්තියයි කියලා. මේ ජීවිතේ සතෙක්ගේ ඇහැ අඳ කරලා තියෙනවනම් ඒ වගේ දේවලු බලපාන. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. හරි? ඔය ටික ඔක්කොම යෙදෙනකොට ඇහක් පහළ වෙනවා. ඇහක් පහළ වෙනවා කියන එකට කියනවා නිබ්බක්ති ලක්ෂණය. පස්වෙනි එක. අවිද්‍යා, කර්ම, තණ්හා, නිබ්බක්. ආහාර නිබ්බති. නිබ්බති කියන්නේ අවශ්‍ය දේ පහළ වෙනවා. ඇහැ පහළ වෙනවා. නිබ්බති. ඇති වෙනවා, හට ගන්නවා. හරි? ගොඩක් මම හේතු ගොඩක් යෙදিলা දෙනවා නේ. අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර ඔයවා සම්පූර්ණ වෙලා තමයි නිබ්බති. හක් පහල නේද? එතකොට මේ ඇහැ පහල වීම කියන එක දැන් අපිට තාම හිතෙන්නේ මේ තියෙන ඇහැක් කොන්න පහල වෙලා කියලා. දැන් ඇහැකින් කෙරෙන කෘත්‍ය මොකද්ද? ඇහැ ඉන්ද්‍රිය වෙලා පෙනීම. පෙනීම ගැන දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතරි දිට්ඨ දැකීම කියන එක සිද්ධ වෙන්න අවශ්‍ය කරුණ නේද? දැන් ඇහැ හැදෙන්න ඔය කරුණු යෙදුනා වගේ රූපය හැදෙන්නත් ඔය කරුණුමයි යෙදලා තියෙන්නේ. දැන් රූපය කියන්නේ මතක තියාගන්න මේ ඇහෙන් දකින රූපය. ඉහින් බලන ෆිල්ම් එක. දැන් ඒක පේන්න ඕ හේතු ටිකම යෙදিলা තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර, නිබ්බත. දැන් රූපය හැදෙන්න මේ ඇහැට අදාළ රූපේ තමයි දකින්න පුළුවන්. අපිට මනුස්ස ඇහැක් හදාගෙන දෙවියන්ට පේන ටික බලන්න බෑ. නේද? අපිට මනුස්ස ඇහැ හැකියාව අනුව හදලා දෙන සටහන. හදලා දෙන සටහන නිකන් අපි හිතමු ඇඳලා දෙන චිත්‍රය. චිත්‍රයක් ඇඳලා දෙනවා කියලා. ওই චිත්‍රය අඳින්නේ දැන් කඩදාසියක පාට වලින් චිත්‍රය අඳින්න ඕන නේද? දැන් ඇහැ කියන එක අර පූර්වයේ චිත්‍ර අඳින්න ගන්නේ වර්ණ. නේද? වර්ණ ටිකෙන් අඳින චිත්‍රය තමයි දකින්න පුළුවන්. චක්කු විඥාණයට අරමුණු. විඥාණයට බලන්න නම් ඇහැක් නිසා සකස් වෙන රූපයක් තියෙනවා. ඒ කියන්නේ රැඳලා දෙන චිත්‍රය. අර වර්ණ ටික අරන් සතහන ඇදීමේ ශක්තියට ප්‍රධාන වෙන්නේ එතකොට ඇහැ. චක්කු ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රියට හැකියාව තියෙන්නේ වර්ණවලින් සතහනක් ඇඳලා දෙන එක. විඥානේ තමයි චිත්‍රය බලන්නේ. චිත්‍රය දිහා බලන්නේ. බලන්න දෙයක් හදලා දෙන ටික තමයි ඔය කිව්වේ. එතකොට ඇහැ වර්ණ කියන පාට පැන්සල් ටික අරගෙන චක්කු ප්‍රසාදේ ප්‍රසාද රූපේ අඳිනවා. හරිද? දැන් ඊට තේරුම් ගන්න කන කියන එක ගත්තොත් කනත් ඔය වගේම තමයි හැදුන විදිහම තමයි නේ. අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර නිසා කනක් සකස් කර ගන්නවා. ඒ කනේ හැකියාව තමයි සද්ද කියන අර පාට ටික අරගෙන ඒ ප්‍රසාදය කියන පුවරුයි දැන් අඳිනවා චිත්‍ර. ඒක ඇඳීමේ හැකියාව තියෙන්නේ සද්දවල. හරි. දැන් ඒකට කියනවා ඒ ගෝචර ගෝචර දේවල්. දැන් ඇහැට ගෝචර වෙන්නේ වර්ණ වගේ, කනට ගෝචර වෙන්නේ ශබ්ද. ඇහැට බෑ ශබ්ද ටික අරන් රූපයන්. කනට බෑ වර්ණ ටික අරන් රූපයන්. ඒගොල්ලන්ගේ ඒ ගෝචර දේවල් තියෙනවා, ගෝචර භූමි. ඒකට ඇහැට පුළුවන් වර්ණ වලින් චිත්‍රය අඳින එක විතරයි. කනට පුළුවන් ශබ්ද වලින් චිත්‍රය අඳින එක විතරයි. නාසයට පුළුවන් ගඳ සුවඳ වලින් චිත්‍රය අඳලා දෙන්න. දිවට පුළුවන් රස වලින් චිත්‍රය අඳලා දෙන්න. කයට පුළුවන් ඒ ස්පර්ශ වලින්, පොට්ටබ්බ වලින් ඒ චිත්‍රය ඇඳලා දෙන්න. හරි. දැන් මේ ඇඳලා දෙන චිත්‍රය කියන්නේ එළියේ තියෙන රූපද? දැන් ඇඳලා දෙන චිත්‍රය කියන්නේ එළියේ තියෙන රූපද? කණ්ණාඩියක ප්‍රතිබිම්බයක් හටගත්තොත් ප්‍රතිබිම්බය කියන්නේ එළියේ තියෙන රූපද? ප්‍රතිබිම්බය කියන්නේ එළියේ තියෙන රූප නෙමෙයි. අපිට කියන්න වෙන්නේ සමහරවිට ඒ වගේ යම් කිසි ස්වභාවයක්. ඒකම නෙමෙයි. ඒකම නෙමෙයි. රූපය නෙමෙයි. රූපේ වගේ ප්‍රතිබිම්බයක් කියන්නේ ඒක නේද? ප්‍රතිබිම්බය කියන එක රූපේ නෙවෙයි. ප්‍රතිබිම්බය කියන එක කණ්ණාඩියද? කණ්ණාඩියක් නෙවෙයි. අපි කණ්ණාඩිය නිකන් ප්‍රසාදේ වගේ දැක්කොත්, ප්‍රසාද රූපේ අර එකේ තියෙන ප්‍රතිබිම්බය වගේ දැක්කොත්, ඒක ප්‍රතිබිම්බය කියන්නේ ප්‍රසාදය නෙවෙයි. කණ්ණාඩිය නෙවෙයි. ඒක අඳින්නගත්තු පාට ටිකක් නෙවෙයි. චිත්‍රයක් කිව්වහම චිත්‍රය කියන්නේ අපි කොලේ චිත්‍රයක් නිකන් අහසේ අඳින්න බෑනේ චිත්‍ර නේද? මොකක් හරි එකක අඳින්න ඕන. කොලේක හරි, පුවරුවක හරි, බිත්තියක හරි නේද? එතකොට දැන් බිත්තියක චිත්‍රය ඇඳන නැත්නම් කොලේක චිත්‍රය ඇඳන දැන් අපි චිත්‍රයේ දිහා බලනකොට තේන්නේ මොකක්ද තේන්නේ? චිත්‍රයද තේන්නේ කොලේ? නැත්නම් චිත්‍රයේ කොලේද තේන්නේ? චිත්‍රය දැකලා නැහැ. චිත්‍රය දිහා බලනකොට තේන්නේ මොකද්ද? චිත්‍රය පේන්නේ. කොලේ කියලා පේනවද? නැහැ. චිත්‍රය පේන්නේ නේ. හොඳ ලස්සන දියල්ලක එහෙම රූපයක් ඇඳලා තියෙනකොට ගිහින් බැලුවා තා මේ කොලයක් තියනවා කියලාද කියන්නේ? නැහැ දැකලා. බැලුවාම පේන්නේ මොකද්ද? චිත්‍රය. නේද? ඇහෙන් දැක්කහම පේන්නේ චිත්‍රය. දැන් අපි කණ්ණාඩියකින් බැලුවාම පේන්නේ ප්‍රතිබිම්බය. කණ්ණාඩිය හදලා දීපු ප්‍රතිබිම්බේ නේද පේන්නේ? නැත්තම් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කියනවා දා මේ ලස්සන කණ්ණාඩියක් තියෙනවා කියලා. කණ්ණාඩියද පේන්නේ ප්‍රතිබිම්බේද? ප්‍රතිබිම්බේ. ප්‍රතිබිම්බේ පේනකොට කණ්ණාඩිය පේනවද? නැහැ. චිත්‍රේ පේනකොට මේ ඔලේ පේනවද? චිත්‍රයක් තියෙනවා. එළියේ කොලයක් තියෙනකොට තේින්නේ මොකද්ද? වර්ණ සටහන. ඔව් දැන් ඔන්න දැන් සුදු පාට කොලයක් තිබුණා නම් අපිට තේින්නේ කොලේ නෙමෙයි සුදු පාට. පාට කොලයක් තිබුණා නම් තේින්නේ පාටද කොලේද? පාට. ඔක චිත්‍රයක් ඇඳලා තිබුණා නම් පේන්නේ කොලේද චිත්‍රේද? චිත්‍රය නේද දකින්නේ? ගිරවෙක් ඇඳලා තිබුණා නම් අන්න ගිරවෙක් ඉන්නවා කියනවා මිස අන්න කොළයක් තියනවා කියනවා නෑ නේද? ගිරවෙක්ගේ ලස්සන ඇත්ත වගේ චිත්‍රයක් ඇඳලා තිබුණා. අන්න ගිරවෙක් ඇඳලා තියනවා. හරි, මොකක් හරි ගිරවෙක් ගැන කතා කරන්නේ නේ, කොළේ ගැන නෙමෙයිනේ නේද? එතකොට ඔන්න ගිරවෙක් ඉන්නවා. දැන් ඇහැට පේන්නේ මොකද්ද එතකොට? ගිරවෙක් නේද? දැන් ගිරව අල්ලන්න ගියොත් අහුවෙන්නේ මොකද්ද? අහුවෙන්නේ ගිරවද කොළේද? කොළේ. එතකොට අන්න දැන් ආයතන වෙනස් වුණා. ඒ ගෝචර දේ වෙනස් වුණා. ඇහැට පෙනුනේ අර ගිරව. කයට අහුුනේ කොළේ. කන්නාඩියෙන් බලද්දි කරලා බලන්න. තේන්නේ ප්‍රතිබිම්බේ. නේද? කන්නාඩියෙන් එක්කෙනා අල්ලන්න ගියොත් අහුවෙන්නේ කන්නාඩි. ඔව්. සීමාන කරගන්නේ ඉතින් අර බෑම රූපයක් වගේ තේරෙනවා. ඔව්. සීමාන කරගෙන තියෙන්නේ කවුද කියලාත් බලන්න එහෙම තමයි. එහෙන් හදලා දීපු ඒ ඇහි හැකියාවෙන් හදලා දීපු ප්‍රතිබිම්බේ විඥාණයෙන් ගන්න හැටි. නේද? දැන් තේරෙනවද දැන්? චක්කු කියන ඇහැට පුළුවන් අර වර්ණ චිත්‍රය දකින්න. කය කියන එකක් දැන් අර ඇහැ වගේ තව උපකරණයක් අපි අමාරුවෙන් හදාගත්තා. අවිද්‍යා, කර්ම, තණ්හා ඔක්කොම දාලා මහන්සි වෙලා අර කුඹුරක් වපුරලා සල්ලි ගත්තා වගේ කාය ආයතනෙත් ඒ වගේ හදාගත්ත දෙයක්. කාය ආයතනෙට පුළුවන් අර චිත්‍රේ තියෙන කොළේ අල්ලන්න, කොළයක් අල්ලන්න විතරයි. චිත්‍රය අල්ලන්න පුළුවන්ද? කායතනෙ නැතුව කාය ආයතනෙ විතරක් තිබුණා නම් ගිරවෙක් අහුවේද? චිත්‍රයක් අහුවේද?
කොළේ අහුවේ.
එතකොට අර නේද කාය ආයතනෙට ගෝචර වෙන ස්වභාවය තමයි අර කොළේ. අපිට කාය ආයතනෙන් කරන වැඩේ චක් ආයතනෙන් පුළුවන් ද කරන්න? බැ. චක් ආයතනෙන් කරන වැඩේ කාය ආයතනෙන් කරන්න පුළුවන්ද? අපි සිංහලෙන් කිව්වොත් ඇහෙන් කරන වැඩේ කයෙන් කරන්න පුළුවන්ද? බැ. කාය ස්පර්ශයෙන් කරන්න බැ. කාය ස්පර්ශයට පුළුවන්ද ඇහෙන් කරන වැඩේ කරන්න? ඒකයි. ඔක තේරුම් ගන්න. ඒ ඒ ආයතනෙට ඒ වැඩේ කරනවා මිස වෙන ආයතනකින් කරන වැඩේ කරන්න බෑ. ඔක ඇහැයි කණයි ගත්තොත් ඔයිට ලේසියෙන් තේරෙනවා. ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න පුළුවන් බෑ. ඇහෙන් කරන කෘත්‍ය ඇහැට විතරයි කරන්නේ. ඒ කියන්නේ දික්ක කියන එක යෙදෙන්නේ ඇස අදාළව විතරයි. සුත කියන එක, ඇසීම කියන එක කනට විතරයි කරන්න පුළුවන්. කන ප්‍රධාන වෙලා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයේ වෙන්නේ කන. කනට බෑ දික්ක කියන ක්‍රියාව කරන්න. වර්ණ සටහනක් දැකීමේ හැකියාව නැහැ. හරි? දැන් චිත්‍රේ දකින්න බෑ කනේ. පුළුවන්ද? බෑ. චිත්‍රේ ඒ කියන්නේ දැන් නාම රූප හොයා ගන්න ඕන ඕවයි. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන එක ආයතනයක් සකස් වෙලා තියෙන්නේ ඒකෙන් කරන්න පුළුවන් වැඩේ කරන්න විතරයි. ඒ වැඩේ වෙන කිසිම ආයතනයකට කරන්න පුළුවන්ද? බෑ. ඔන්න ඔක හොඳට නුවණින් තේරුම් ගන්න ඕන.
සිතෙන්
යන්නේ සිතට අපි යමු. දැන් මේ මේ ආයතන පහ පැහැදිලිද? එතකොට ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා එකකින් කරන වැඩේ වෙන ආයතනයකට පුළුවන්ද?
බෑ.
ඒක හොඳට තේරුම් ගන්නවා තමයි අර ගෝචර දේවල් කියන්නේ. ඇහැට ගෝචර දේ කනට ගෝචර නැහැ. කනට ගෝචර දේ ඇහැට ගෝචරත් නැහැ. නාසයට හරි අනිත් කිසිම ආයතනයකට ගෝචර නැහැ. ඔය පහ ගත්තොත් ඒ පහේම තියෙන්නේ ඒ ඒ ස්වභාවය. හැබැයි අපි දැන් ඔබ දන්නේ නැති හින්දා හිතන්නේ ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන්. දැන් තේරුම් යන්න ඕන ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන්ද?
බෑ.
අල්ලන අතට අහුවෙන දේ දකින්න පුළුවන්ද?
බෑ. අතට අහුවෙන දේ
දැක හැකි කියන එක නුවණින් බලලා කියන්න ඕන ඈ.
නෑ.
අතට අහුවෙන්නේ කොලේ නිසා චිත්‍රෙ නෙමෙයි. ගිරවව අහුවෙන්නේ නැහැ. ඇහැට අහුවෙන්නේ ගිරව. يعني චිත්‍රේ. මිසක් කොලේ නෙමෙයි. තේරුණාද? ඔය වගේමයි ශබ්දයක් තියෙන තැනක් ගත්තොත් ඒක කනට ගෝචර වෙනවා මිසක් ඇහැට ගෝචර වෙන්නේ නැහැ, නාසයට ගෝචර වෙන්නේ නැහැ, දිවට ගෝචර වෙන්නේ නැහැ, කයට ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වෙන්නේ නැහැ කියන්නේ ඒ වයින් ප්‍රසාද රූපයක් හැදෙන්නේ නැහැ, ඒවට අදාළ විඥානි පහළ වෙන්නේ නැහැ. හරි. ඒක එක මට්ටමක්. ඒ ආයතනට අදාළ විඥානේ විතරයි. ඒ හින්දා තමයි ඒ වර්ග කළේ. ත්‍ිට්ඨ සුත මුත විඥාන කියන හතරක් වර්ග කළේ. නැත්නම් විඥාන හයක් වර්ග කරන්නේ ඒ ආයතනට අදාළ ඒ නමෙන් ඒ විඥානේ හඳුන්වන්න පුළුවන්. මොකද ඒ විඥානේ පහළ කරන්න බෑ වෙන ආයතන. චක්කු විඤ්ඤාණය පහල කරන්න පුළුවන් චක්කු ඉන්ද්‍රියට විතරයි. සෝත ඉන්ද්‍රියට බැහැ. පැහැදිලි. ඒකයි චක්කු විඤ්ඤාණය. සෝත විඤ්ඤාණය කියන්න බෑ ඇහැ නිසා උපදින. ඒකේ ඒ කෘත්‍ය දෙකක්. මේ
සෝත අපි දැන් දැනගත්ත කනදින් සෝත විඤ්ඤාණය පහල වෙනවා.
ඔව් සෝත විඥානේ පහළ වුණා කියන්නේ සද්දයක් ඇහුණා, සද්ද සංඥාවක් ගත්තා කියන එක විතරයි. ඒක රූප සංඥාවට සම්බන්ධ කරන්නත් බෑ, ගහන සංඥාවට සම්බන්ධ කරන්නත් බෑ, පොට්ටබ්බ සංඥාවට සම්බන්ධ කරන්නත් බෑ. නේද? ඒ ඒ ඉන්ද්‍රියට අදාළ. ඕක එක ධර්මයක්. ඊළඟට අර හිත කියන එක ගත්තොත් දැන් එහෙන් දකින දේ හිතෙන් තමයි දැනගන්නේ. දැන් ඇහැට පුළුවන් ඔන්න ගිර වගේ අර කොළපාට වර්ණ සටහන හදලා දෙන්න විතරයි. දැන් චිත්‍රපටිය බලන්න ඔන්න අර තිරේ හදලා දුන්නා ඡායාව. ඒක තමයි ඇහැ ක්‍රියාත්මක අවස්ථාව. දැන් ෆිල්ම් එක පෙන්වනවා. ඔකේ අපි හිතමු ගිරවෙක්ගේ චිත්‍රයක් තියෙනවා කියලා. හරි. දැන් ඇහැ ඇතුලේ තමයි දැන් ෆිල්ම් එක පෙන්වන්නේ. ඇහැ ඇතුලේ හදලා දුන්නා. ගිරවෙක්ගේ චිත්‍ර සටහන. නේද? ඒක එතකොට ඔන්න චක්කු විඤ්ඤාණයට ඒක ගෝචරයි. චක්කු විඤ්ඤාණය දැන් ඔන්න ෆිල්ම් හෝල් එකේ වාඩිලා බල බල ඉන්නවා. නේද? එයා ඒක දැකලා හිතට බාර කරන. ඔන්න මම මෙහෙම දෙයක් දැක්කා කියලා. නේද? මනස. දැන් මනස දකින්නේ අර ඇඳලා දීපු චිත්‍රෙද? නෑ. මනස ඉන්නේ ෆිල්ම් හෝල් එකේ වාඩි වෙලා නෙමෙයි. මං චක්කු විඤ්ඤාණේ තමයි ෆිල්ම් හෝල් එකේ වාඩි වෙලා ෆිල්ම් එක බලන්නේ. එයා මොබයිල් ෆෝන් එක අරන් අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි තමයි දැන් මනෝ ඉන්නේ මනස. හරි. අපි දැන් පස් දෙනෙක්ව අරිනවා ෆිල්ම් හෝල් පහකට. ඒ පස් දෙනා එතන වෙන දේ අපිට කියනවා. හරි. එතකොට පස් දෙනා බලන්නේ ෆිල්ම්ස් පහක්. එක්කෙනෙක් බලනවා ඒ චක්කු ඉන්ද්‍රිය ප්‍රධාන වුණ ටික. තව කෙනෙක් බලනවා සෝත ඉන්ද්‍රිය. එයාට ශබ්ද සංඥා ටික අඳින. ඒ වයින් අඳින චිත්‍ර. තව කෙනෙක් ගඳ සුවඳෙන් අඳින චිත්‍ර ටික බලනවා. තව කෙනෙක් රසෙන් අඳින චිත්‍ර ටික බලනවා. තව කෙනෙක් ස්පර්ශ කයෙන් ගන්න ස්පර්ශ වලින් අඳින චිත්‍ර ටික බලනවා. හරි? ඒකට ඔය විඥාන පස් දෙනවා. ඒ පස් දෙනා ඔන්න දැන් අපිට කියනවා අපි ඔය එකකවත් නැහැ. අපි වෙනම තැනක ඉඳන් අර ෆෝන්ස් රින් වෙනකොට බලනවා. යාළුවෝ කෝල් කරනවනේ නේද? යාළුවෝ පස් දෙනෙක් පස් තැනක ඉඳන් කෝල් කරනවා. හරි? දැන් එක්කෙනෙක්ගේ කෝල් එකට ආන්සර් කරනකොට එයා කියනවා මෙන්න මෙහෙම සටහනක් පේනවා. සටහනක් පේනවා නෙමෙයි දැන් අර ගිර වගේ හැදී මෙයා කියනවා. එතකොට මනෝවිඤ්ඤාණය දැන් අරයට අහුවෙන්නේ ඇහෙන් දෙන සංඥා ටික විතරයි. ඒ කියන්නේ ඒවට කියනවා රූප සංඥා කියලා. ඇහැට අරන් දෙන්න පුළුවන් රූප සංඥා විතරයි. කනට අරන් දෙන්න පුළුවන් ශබ්ද සංඥා. නේද? නාසයට අරන් දෙන්න පුළුවන් ඒ ගාහන සංඥා කියනවා. ගඳ සුවඳට අදාළ සංඥා. දිවට අරන් දෙන්න පුළුවන් රස සංඥා. කයට පුළුවන් පොට්ටබ්බ සංඥා. එතකොට මේ ෆිල්ම් හෝල්ස් පහ තියෙනවා. මේ විදිහට සංඥා ටික තමයි tire යන්නේ. එතකොට ඒ සංඥාව තමයි මෙහාට පාස් කරන්නේ. මනස. දැන් මනස තමයි ඊළඟට ඔකට තේරුම දෙන්නේ. අරයා කියන්නේ මේ වගේ චිත්‍රයක් දැක්කා කියන එක විතරයි යාට කියන්න පුළුවන්.
යාට කියන්න.
ඔව්. එයා ඊට කලින් දැන් ෆිල්ම් හෝල් එකෙන් එළියට ගිහින් නැහැ. පේන දේ විතරයි යාට කියන්න. මනස එහෙම නෙමෙයි මනස මේ මේ ඔක්කොම කියන ටික මෙයා දන්නා. හෙයි. මෙයා මොකද කරන්නේ? ආ මේ පේන ආ ඔය පේන්නේ එහෙනම් අරක තමයි කියලා දෙයක් ගැන හිතනවා. ගිරවේ කර එළියේ ඉන්න ගිරව. ඔව් දැන් මේ මේ දෙන මේ මොහොතේ දෙන එකට ඔක ගිරවෙක්. එයා ඉන්නේ එළියේ. එයා මේ tire ඇඳෙනවා කියලා නෙමෙයි. එළියේ ඉන්නවා කියලා තමයි මනස ඔන්න හදාගන්නවා. ඒක තමයි නිමිත්ත. දැන් මනසට පේන්නේ නැහැ නේ tire. එයා ඉන්නේ වෙනම තැනක. නේද? අර සිග්නල් එක විතරයි මෙයාට පාස් වුනේ සංඥාව. එතකොට ඒකට අදාළ රූපයක් මනස හදනවා. ඒකට කියනවා ධම්ම කියලා. ඒ ධම්ම කියන එක තමයි දැන් මනස දකින්නේ. මෙයාටත් දකින්න දෙයක් තියෙනවා. අර පස් දෙනා එක එක ඒවායින් කියනකොට මෙයා හදා ගන්නවා මෙයාට අදාළ රූපය. ඒක එතකොට දැන් අර tire වැටෙන එකද මේ හදන්නේ නැහැ. වෙනම. ඒතර මන ධම්ම කියනකොට අරයා කියපු එක ඉවරයි. මං චක්කු විඥාණයෙන් කියපු දේ ඉවරයි. ඒක අනුව මෙයා වෙනම වැඩක් දැන් කරනවා. මනසට දකින්න පුළුවන් ගෝචර වෙන සටහන මනස හදාගන්න. ඒක දැනගන්න හිතට කියනවා මනෝවිඤ්ඤාණය කියලා. දැන් එතකොට මනසට උදව් වෙලා තියෙන්නේ අර දැන් ඇහෙන් හදලා දෙන්න අපි හිතමු වර්ණ සටහන් උදා වුණා නම් දැන් මනසට උදව් වෙලා තියෙන්නේ වර්ණ සතහන්ද නැහැ. මනසට දෙන්නේ වෙනම දෙයක්. එතකොට ඒකට චක්කු ප්‍රසාද රූපේ කියන්න බෑ. මේ චක්කු විඥාණයට නම් චක්කු ප්‍රසාද රූපේ. සෝත විඥාණයට නම් සෝත ප්‍රසාද රූපේ. මනසට සෝත ප්‍රසාද රූපේ කියන්නත් බෑ චක්කු ප්‍රසාද රූපේ කියන්නත් බෑ මේ දකින්නේ. හරි. එතකොට මනස දකින දෙයට කියනවා ධම්ම කියලා. මන ධම්ම මනෝවිඤ්ඤාණ. මන ධම්ම මනෝවිඤ්ඤාණ. හැබැයි මේ ධම්ම හදන්න දැන් කවුද උදව් වුනේ? ඇහැ දීපු සංඥා සිග්නල් එක. කණෙන් එවන සිග්නල් එක. හරි. එතකොට ඇහෙන් එවන සංඥාවට කියනවා රූප සංඥාව කියලා. කනෙන් එවන සංඥාවට කියනවා ශබ්ද සංඥා. නාසයෙන් එවන එකට කියනවා ගාහන සංඥා. දිවෙන් එවන එකට කියනවා රස සංඥා. කයෙන් එවන එකට කියනවා පොට්ටබ්බ සංඥා. හරි? එතකොට ඔය සංඥාව උදව් කරගෙන දැන් සංඥාවම නෙමෙයි මනසට අරමුණ වෙන්නේ. මනසට අරමුණ වෙන්නේ ධම්ම. නේද? ධම්ම කියන දෙයක් හැදෙන්නේ. ධම්ම කියන එක හදන්න උදව් වෙන එක දෙයක් තමයි අර සංඥාව. අර යා මේ මොහොතේ අරන් දෙන සංඥාව. ඒතර මේ මොහොතේ අරන් දෙන සංඥාවට මනස තව එක්කෙනෙක් උදව් කරගන්න. මේ මොහොතේ අරන් දෙන පිටම රූප සංඥාවට මනස තව කෙනෙක් උදව් කරගන්නවා කවුද?
ධම්මායතන.
ධම්ම හදන්න උදව් කරගන්නේ කවුද?
පෙර
ඇසුරු කරපු. එතකොට මන කියන එක්කෙනා දැන් අර පස් දෙනාට වඩා ටිකක් ප්‍රධානියෙක් නේද? පස් දෙනාගේ මේවා එකතු කරන එක්කෙනෙක් නේ සෙන්ටර් එකක ඉන්න එක්කෙනෙක්. එයා ටිකක් අර පහට වඩා ටිකක් උඩ පොසිෂන් එකක ඉන්නේ මැනේජර් කෙනෙක්. ගොල්ලෝ නිකන් අර සේල්ස් කරන කට්ටිය වගේ. මෙයා තමයි මෙහි ඉඳන් සල්ලි ටික එකතු කරන්නේ. ඈ කොච්චර අරය මොනවා විකුණනද මෙයා මොනවා විකුණනද මැද ඉන්න. මෙයාට ටිකක් බලය වැඩි. ඇයි? එයාට අර පස් දෙනාම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කන්ට්‍රෝල් කියන්නේ ඒ පස් දෙනා ගැනම මෙයා දන්නවා. අර ගොල්ලෝ එක්කෙනෙකුට එක්කෙනෙක් දන්නවද? ඒකල්ල දැන් ඇහ දන්නේ කන කරන්නේ මොනවද කියලා. කන දන්නේ නාසය හරි ඇහ හරි මොනවද කරන්නේ කියලා. ඒකල්ල ඒගොල්ලන්ගේ වැඩේ විතරයි ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒකයි කියන්නේ අර ගෝචර භූමිය ටික අඳුර ගන්න. හැනන් වර්ණ ගැන විතරයි දන්නේ. එයා දන්නේ අනිත් අය කරන දේවල් ගැන. හැබැයි මනස ප්‍රධානියනේ. මනස දන්නවා අර ගොල්ලෝ පස් දෙනාගෙන්ම ගන්න ඒවා හදලා ගන්න මෙයාට මොනව හරි කරන්න. හරි? එතකොට මෙයා හදන ධම්ම වලට උදව් වෙනවා මේ මොහොතේ යා කියන දේත් උදව් වෙනවා. මෙයා ඊට කලින් දන්න මෙයාගේ දැනුමත් උදව් කරගන්නවා. ඒවා පෙර සුරු කරපු දේවල්. දැන් ඔන්න ඇහෙන් මෙන්න මේ වගේ සංඥාවක් ලැබුවොත් මෙයාට පුළුවන් ඔය වගේ සංඥාවක් කලින් මොනවද කවුද අත්දැකලා තියෙන්නේ කියලා හොයලා බලන්න. එතකොට එයා පෙර ඇසුරු කරපු එකකුත් මෙතෙන්ට සම්බන්ධ කරනවා. ආ, ඔහොම දකින්නේ මේක. කියලා. අන්න ඒක එතකොට ධම්ම. හරි? දැන් මන ධම්ම ඒක තමයි මනෝවිඤ්ඤාණය ගන්න. දැන් මේක අලුත් ෆිල්ම් හෝල් එකක් 3D එකක් කියලා කියන්නේ. 3D නෙමෙයි එක 5D විතර වෙන්න ඕන අර. අර ඔක්කොගෙම එන දේවල් මෙතෙන්ට යොදා ගන්න පුළුවන්, උදව් කර ගන්න පුළුවන්. එතකොට මෙයා හිතන දේ මෙයා විශ්වාස කරනවා. දැන් අර එක ෆිල්ම් හෝල් එකක් ඇතුලේවත් නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ බාහිරව. අර පස් දෙනාටම ඕනනම් මේ දිහා බලන්න පුළුවන්. මෙයා හදන දේ. මොකද අර පස් දෙනාගෙන්ම එකතු කරපුවා මේකට දානවනේ දැන්. එතකොට මෙයා විශ්වාස කරනවා අර ඕන එකකින් මෙයා ගැන දැන් හොයන්න පුළුවන්. ඇයි ඒ අඩු වැඩි ඔක්කොම දාලා තමයි ධම්ම කරන්නේ. දෙයක් කරන්නේ. එතකොට ඔන්න දැන් මෙයා එක පැත්තකින් අරන් දෙයක් හදලා මෙයා දැනගන්නවනේ මනෝවිඤ්ඤාණය. ධම්ම කියලා දෙයක් දැන් දැනගන්නවනේ මනෝවිඤ්ඤාණය. මෙයාට කියන්න පුළුවන් අර ඕන කෙනෙකුට ආපහු මෙන්න මෙයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හරි? ඇහැට කියන්නත් පුළුවන්, කනට කියන්නත් පුළුවන්. මොකද මම පහක් කිව්වට ඇත්තටම 6 දෙනෙක්ම ඉන්නවා. මන කියලා ආයතනකුත් පැත්තකින් ඉන්නවා. හරි? එයාටත් පුළුවන් දේවල් එකතු කරන්න. ඔය 6 දෙනාගෙන් කැමති කෙනෙකුට කියන්න පුළුවන් මෙයාගෙන තව ටිකක් විස්තර හොයන්න. එතකොට මෙයා දන්නවා මන ටිකක් ප්‍රධානයිනේ. එයා දන්නවා කාටද මෙයා ගැන හොඳටම හොයන්න පුළුවන්. කවුරු කිව්වොත්ද? ඔව් මේ දේ ගැන හොඳට දැනගන්න. එයාට තමයි වැඩිපුර කියන්නේ. දැන් අපි හිතමු එහෙන් එන සංඥාවට ඕකට අදාළ එකේ අර පරණ ටිකෙන් දාගෙන දැන් මන හිතනවානේ මේ පෙන්නේ මෙයා තමයි කියලා. එතකොට එයා දන්නවා ඕක අල්ලලා බැලුවොත් හොඳට දැනේ ඊට වඩා. සුවඳ බැලුවොත් ඊට වඩා හොඳට දැනේ. රස බැලුවොත් ඊට වඩා දැනේ. කියලා මෙයාට තියෙනවා වෙනම පැත්ත. එතකොට මේ දේ අනුව ඔන්න දැන් තණ්හාව තමයි ඊළඟට කොයිකද සිලෙක්ට් කරන්නේ. කොයිකෙන් බැලුවොත්ද වැඩියෙන් එන්නේ කියලා ඔන්න ආයතනේ උපද්දන. උපද්දන්න හේතු ටික හදන්න. හරියට පණිවිඩය දෙනවා. ඔයා චෙක් කරලා කියන්න. දැන් බත්පිඟානක සංඥාවක් ඇහෙන් වර්ණ සංඥාව අරන් දුන්නා නම් ඇහැ අරන් දුන්නේ චිත්‍රය විතරයි. පිඟානක චිත්‍රයක් තියෙනවා. බත්පිඟානක දැන් මන තමයි කෑම පිඟාන හදන්නේ චිත්‍ර දිහා බලලා. ඒ කියන්නේ චිත්‍ර දිහා හදලා එවපු සංඥාව වර්ණ සංඥාවක් විතරනේ රූප සංඥාවක් විතරනේ. ඒකට අදාළ ඕක ඊට කලින් මම රස බලලා තියෙනවා මෙන්න මේ රහත්. ඊට කලින් ඕකේ සුවඳ බලලා තියෙනවා මෙන්න මේ සුවඳ. ඒ ටිකත් අතෙන්ට දාන්න. ඒ කියන්නේ දැන් එකකින් එවන එක මනෙන් අනිත් 6 දෙනාගෙන්ම අත්දැක්කොත් මෙන්න මේ වගේ අත්දැකීමක් එන්නේ කියන එකක් දාලා තමයි අතෙන්ට දාන්නේ. එයා දන්නා මෙයාගෙන් අත්දැක්කොත් මෙහෙම වැඩියෙන් දැනෙනවා, මෙයාගෙන් අත්දැක්කොත් දැනෙන්නේ නැහැ. ඈ මෙයාගෙන් අත්දැක්කොත් මේ සමාවිත අතරමැද. හැබැයි තණ්හා කරන ප්‍රමාණයට තමයි කාටද කියන්නේ මෙයාගෙන හොයන්නේ. එතකොට දැන් ඔන්න මන ධම්ම කියන එක උදව් වෙනවා ආයේ ආයතනයක් වැඩ කරවන්න. හරි. ඒ කියන්නේ ආයේ ආයතනයක් උපද්දවන්න ඔන්න දැන් හේතු සකස් වුණා. ඒ උපද්දන්න හේතු වලට කියනවා සමුදය කියලා. සමුදය තණ්හාවත් එක්කෙනෙක්. තණ්හාව තමයි ප්‍රධාන වෙන්නේ. පෙර ජීවිතේ තණ්හාව නැතිුණා නම් මේ ඔය ආයතන එකක්වත් හදන්නේ නැහැ. අයි තණ්හාවට තනියෙන් හදන්නත් බෑ, අනිත් කට්ටියත් එකතු වෙන්න ඕන. නේද? දැන් ගේකට තණ්හා කරපු පළියටම ගේ හම්බ වෙන්නේ නැහැ. ඉතුරු කට්ටියත් උදව් කරන්නේ නැහැ. ඉතුරු කට්ටිය එකතු කරගන්න උදව් කරන්නේ මේ තණ්හාව මූලිකව. හරි? එතකොට තණ්හාවට පුළුවන් අනික් කට්ටිය එකතු කරගන්න. අනික් කට්ටිය එකතු කරගන්න ආයේ අවිද්‍යාව. දැන් මේක ඇත්ත ඇති හැටි නොදන්නකම ප්‍රධානයි. අවිද්‍යාව. ඊළඟට දැන් මේ පිඟානේ ඒ කෑම ටික ලබා ගන්න අවශ්‍ය සල්ලි ටිකත් එකතු කරගන්න ඕනේ කර්මෙත්තෝ. කෑමක් රසයි කිව්වටම කෑම හම්බ වෙන්නේ නැහැ නේද? ඒකට අදාළ දේවල් ටික කරන්න ඕනේ කර්මය. ඈ? තණ්හාව කියන්නේ කැමැත්තනේ. ඊළඟට ඒක ලබා ගන්න අවශ්‍ය කර්මය. එතකොට එතන උන මුලාව අවිද්‍යාව යෙදෙන්න ඕනේ. ඊළඟට ඒකට අදාළ සතර මහා ධාතු ආහාර රස කරගන්න. රූපයට අදාළ ආහාරය. ඒ ප්‍රත්‍ය වෙනවා. දැන් මෙතන ඒ කියන්නේ අපිට දකින්න ඕනකම තිබුණටම දැන් ඔයගලන්ට එන්න පුළුවන් දැන් ඔහොම බලාගෙන යනකොට මේ ඔක්කොම මනසෙන් කරන්න. ඈ එළියේ මොකුත් නැහැ. මුල්මයකට පොඩ්ඩක් එළියෙන් හිතුවා. ඊට පස්සේ දැන් මනසට එනකොට මුල් එක ඉවරයි. ඒවා ඉතුරු නැතුවම නිරුද්ධයි. දැන් එළියේ සම්බන්ධයක් නැහැ නේ හිත ඇතුලේ විතරනේ. නේද? දැන් හිතන්න ඔන්න එළියේ දැන් අපි රූප සංඥාවෙන් දැන් අපි ශරීරයක් දැක්කා කියලා. ඔය ශරීරේ අපි දැන් මනස තමයි ඔක අඳුරගන්නේ ඈ. එහෙන් වර්ණ සංඥා චිත්‍රය රඳුන්නා විතරනේ. මනසෙන් ඕක අර 3D එකක් කරලා සතර මහා ධාතු කරලා එළියේ තියෙන දෙයක් කරලා සමහර විට ඕකට පණක් දීලා නේද? දැන් වතුරට ඉබෙන බල්ලා වර්ණ සංඥාව ගත්තට ඒක දෙයක් කරලා සතර මහා ධාතුෙන් රූපයක් හදලා ඕකට පණක් දීලා පණ තියෙන බල්ලෙක් කරනවනේ එළියේ ඉන්නවා කියලා විශ්වාස කරනවනේ. ඒ ටික කවුද කරන්නේ? එයාගේ මනස. නේද? දැන් අපි ශරීරයක සටහනක් කොන්න ඇහැ අරන් දෙනවා. ඈත මොකද්ද සටහනක් පේනවා. පෙනුනා විතරයි. දැන් ඒක මනසට ගත්තහම ඔන්න එයාගේ පරණ අත්දැකීම් ටික ආ මේ තමයි කියලා ඔව් දෙයක් කරනවා. එතකොට දැන් එළියේ තියෙන දේ දැන් ඔන්න දැන් මනසට දකින්න ඕන කෙනා තමයි දැන් එළියේ ඉන්නේ. එන්න. බාහිරෙන් රූප සංඥාව විතරයි අරන් දුන්නේ. මම පටන් ගන්න දැන්. මනස මේ වැඩේ කළාට පස්සේ දැන් එළියේ දෙයක් කරලා ඒ ඉන්නේ දැන් මනසට ආйтиද? ඔය ඉන්නේ මෙයා. දැන් ඒකට පෙර ඇසුරු කිරීම අවශ්‍යම නමකුත් දීලා ආ අපි හිතමු දුව හරි පුතා හරි කවුරු හරි කියලා ඒ සටහනක් දෙනවා. නේද? දැන් තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන්. දැක්කේ එයාගේ ෆොටෝ එක වෙන්න පුළුවන්. ඇහනේ දැක්කේ? නේද? පරණ ෆොටෝ ටිකක් පෙරලනකොට ඔන්න පේනවා. ආ මේ ඉන්නේ දුව හරි පුතා හරි. දැන් ඔය මේ සිද්ධ වෙන දේ දන්නේ නැහැ. දැන් ඔන්න එළියේ ඉන්න සතර මහා ධාතු රූපයක් හදනවා. නේද? එතකොට මනසෙන් හිතන්නේ අර දුක හරි පුතා හරි නේද? දැන් මේකේ වෙන සිද්ධිය බලන්න සිහියක් නොවනක් නැති හින්දා දැන් හිතන්නේ මෙයා එළියේ ඉන්නවා කියලා. නේද? දැන් ඉතින් එයාව දකින්න ආසාව ඇති වෙනවා. එළියේ. දැන් දකින්න ආසාව කියන්නේ නැහැ කුපත් ගන්න ආසාව. හැබැයි දැන් අර හැයවපු එක දකින්න නෙමෙයි දැන් ආසාව. මනසෙන් සකස් කරපු දුව පුතා දකින්න ආසාව. දැන් ඒක එළියේ දෙයක් කරලා තියෙනවා. දැන් මනසෙන් හැදුවට මනස දන්නේ නැහැ දැන්. එළියේ මේ මනස ඇතුලේ දෙයක් මේ දකින්න කියන කතාව එයා දන්නේ නැහැ. එයා දැන් අවිද්‍යාවයි ඒවා ටික යෙදිලානේ. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. අවිද්‍යා කර්ම තණ්හා සේරම යෙදිලා දැන් එයාට ඕනකම එනවා ගිහිල්ලා බලන්න ඕන. දැන් බලන්න කියන්නේ ඇහක් උපදන්න ඕන. ඇහැ විතරක් ඉපැද්දුවට හරියන්නේ නැහැ. ඇහෙන් දකින්න සතර මහා ධාතු මට්ටමකුත් තියෙන්න ඕන. එතකොට දැන් දකින්න ඕන එකට අර විශ්වාස කරපු සතර මහා ධාතු රූපේ හොයාගෙන යන්න ඕන. යම් දැන් ඒ අද්දි ගිහිල්ලා ආයි ෆොටෝ එකක් බැලුවට හරියන්නේ නැහැ. මේ ෆොටෝ එකෙන් පටන් ගත්තා. දැන් ආදාල අර විශ්වාස කරන සතර මහා ධාතු රූපෙම දකින්න. ඒ හින්දා තමයි ඉතින් වියදම් කරගෙන යන්නේ. නේද? නැත්නම් ඔය ෆොටෝ එකක් බලලා ආයි හරි දැක්කා කියලා නවත්තන්න පුළුවන්. එහෙම බෑ. මොනවා හරි අරගෙනත් යන්න ඕන. ඒකට සල්ලි එකතු කරන්නත් ඕනේ. පස්සියෙන් අරවා වේවා යන හැටි. දැන් එතෙන්දී අර දකින්න ඕන දෙයක දැන් දකින්න. අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දේ දකින්නවා කියලා. හැබැයි මේ දකින්නේ දැන් එළියේ තියෙන දේ නෙමෙයි. අපේ මනසෙන් සකස් කරපු ඒ දේ තමයි දැන් දකින්න. එතකොට දැන් මේක මන ධම්ම ක්‍රියාවලියක් කියන දේ අපි දන්නේ නැහැ. දැන් ඇයි අපි පුරුදු වෙලා තියෙන්නේ ඇහැ මේ පැත්තේ තියෙනවා රූපය එළියේ තියෙනවා කියලානේ නේද? කන මෙහි තියෙනවා ශබ්ද කොහෙද තියෙන්නේ?
එළියේ.
එළියේ. බාහිර. නාසය මේ පැත්තේ තියෙනවා ගඳ සුවඳ කොහෙද තියෙන්නේ? බාහිර. ඈ? හිත මේ පැත්තේ තියෙනවා මන මේ පැත්තේ තියෙනවා ධම්ම තියෙන්නේ කොහෙද? බාහිරේ කියලා තමයි විශ්වාස කරන්නේ. ධම්ම තියෙන්නේ බාහිරේ කියලා තමයි දැන් ලෝකෙට අයිති දැක්මේ ඉන්න අය විශ්වාස කරන්නේ. ඔව්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ධම්ම කියන එක මනසෙන්ම සකස් කරපු දෙයක්. මනෝමය දෙයක්. මනසමයි මුල් උනේ. මනෝ පුබ්බං ගමා ධම්ම. ධම්ම වලට කලින් මනස මුල් උනේ. මනෝ සෙට්ටා මනසම තමයි ශ්‍රේෂ්ඨ. මනෝමය මනසෙන්ම සකස් කරපු මනෝමය දෙයක් ඔය ධම්ම කියන්නේ. හරි. අපිට ඒ අවබෝධය නෑ. මනසෙන් දකින්නේ මේ මනසෙන්ම සකස් කරපු දෙයක් කියලා නෙමෙයි. එළියේ තියෙන ඔව් දැන් දුව හරි පුතා හරි මනසෙන් සකස් කරපු දෙයක් කියලා දන්නේ නෑනේ නේද? දන්නේ එළියේ ඉන්න. සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපය. දැන් බල්ලා දන්නේ නෑ මේ මනසෙන් සකස් කරපු බල්ලෙක් තමයි අර වතුරට එබිලා එළියේ ඉන්නවා කියලා විශ්වාස කරේ කියලා. ඌ හිතන්නේ එළියේ පවතින සතර මහා ධාතු රූපය. ඒ නිසා තමයි ඌට තරහ ගන්න හේතු ටික තියෙන්නේ. ඇලුම් කරන්න හේතු ටික තියෙන්නේ. බාහිර ඉන්න බල්ලට. එතකොට අපි ආයතන පාවිච්චි කරලා ඔන්න ඔය සිද්ධියමයි වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ ආයතන පහ ඇහැ කන නාසය දිව ශරීරය කියන එකට පිළිසරණ වෙන්නේ මනස. ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවට මුල් වෙන්නේ ප්‍රධාන වෙන්නේ මනස. හරි. අර පහම අයින් කරන්න පුළුවන්. ඔය දේ දැක්කම. දැන් මනසෙන් තමයි මේ මුලාවන් ටික සේරම කරන්නේ. අරගොල්ලෝ ඉතින් අර පෙර අවිද්‍යා කර්ම තණ්හා හින්දා සකස් වුණ ස්වභාව ටිකක් විතරයි. කලින් තිබුණ රූප දකින්න කැමැත්ත, සද්ධාන්න ඒව දකින්න කැමැත්ත හින්දා සකස් වුණ ස්වභාවයන් ටිකක්. ඒ කියන්නේ උපකරණ ටික අපි හිතමු අර දැන් ගමනක් යනකොට මොනවා හරි ඈත පේන තැන නම් දුර බලන කණ්ණාඩියක් අරගෙන සමහර විට නේද? දැන් ඒක අර ඈත දේවල් ලං කරලා බලන්න අවශ්‍යතාවෙ හින්දා හොයාගත්තු හදාගත්තු උපකරණයක් විතරයි නේද? අන්න ඒ වගේ තමයි මේ ඇහැ කියන්නේ. රූප දැකීමේ තණ්හාව නිසාම හදාගත්තු උපකරණය. කන කියන්නේ පෙර ශබ්ද අහන්න ආසාව නිසාම හදාගත්තු උපකරණය. මේ ගමන යන්න එකතු කරගත්තු උපකරණ ටික. මේ ජීවිතේ අතහැරලා මේකට එද්දී ඈ බොහොම මහන්සියෙන් හම්බ කරලා හදාගත්තු උපකරණ දැන් අපිට තියෙනවා ওই පහ. ඒ පහ එතකොට මේක දිගට විස්තර කරන්න වෙලාව නැහැ වගේ. ඔය දැන් පස් දෙනෙක්ව හදාගත්ත උපකරණ. දැන් උපකරණ පහ උදව් කරගන්නේ කවුද? මනස. එතකොට දැන් ඔන්න මනස කරන වැඩේ දැනගන්නකොට අර පහින්ම මිදෙන්න පුළුවන්. ඒ පහට කිසිම දෙයක් කරන්න බැහැ. මේ මොහොතේ. ආයතන ඇහැ කන නාසය දිව ශරීරය කියන ටිකට
මුකුත් කරන්න බෑ. මනසෙන් විතරයි
ඒක. ඒවට අදාළ සංඥා ටික අරන් දෙන්න පුළුවන්. රූප සංඥා, වර්ණ සංඥා, ගහන සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා අරන් දෙන්න පුළුවන්.
මෙයලා අරන් දීලා මෙයා වැඩ
කරන. මනසෙන් මේ ටික හැදුවේ නැත්තම් අරහෙන් සිග්නල් එක ආවට මනස ඕක බාරගත්තේ නැත්තම් ඒක එතනින් ඉවරයි. එතකොට මේ කර්ම කරන එක කරන්නේ මනස. අර ටිකේ ඇත්ත ඇති හැටි නොදැන අවිද්‍යාවෙන් ගැනීම තුල තමයි මනසෙන් කර්ම කරන්නේ. හරි. එතකොට අර පහ අරන් දුන්නට ඒවට පිළිසරණ වෙන්නේ මනස. මනස උදව් නැත්තම්
ඒ පහ වැඩක්
නැහැ. ඒ පහ ඉතින් අර පරණ හදපු ටික එහෙමම හැදුවා එහෙමම නැතුනේ. සද්ද සංඥා වරන් දුන්නා ඒක හඳුනා ගැනීම නැහැ. සද්ද සංඥාවේ ලක්ෂණ ටික එයා දකින්න. දැන් මනසට පුළුවන් මේ අරන් දුන්නේ බාහිර දෙයක් කියලා අරගෙන ඒක ගැන හිතන්නත් පුළුවන්. නැත්තම් අරය කරන වෙලේ ඇත්ත ඇති හැටි දැකලා ඕක සංඥාවක් විතරයි. ඔය සංඥාව හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දැකලා එතනින් එහාට හදන්න නැතුව ඉන්නත් පුළුවන්.
මනසට
පුළුවන්. මනසට පුළුවන්. හැබැයි අපි මනස පුරුදු කරලා තියෙන්නේ අරව බාර අර දෙයක් හදන්න. ඒ නිසා තමයි අපි සසරේ ආවේ ඔය සකස් කරන්නේ පංච උපාදානස්කන්ධය. ලෝකෙටයි ඉති දේවල්. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි සකස් කරන්නේ. තව විදිහට කිව්වොත් නාම රූප ධර්ම. ඒක බාහිර දෙයක් විදිහට පේන්නේ මේ මනසෙම තියෙන ඇත්ත ඇතිහෙටි නොදන්නකම. මේ මොහොතේ දෙන අවිද්‍යාව. දැන් පෙර අවිද්‍යාවෙන් හදපු එකකින් අර සංඥාව අරන් දුන්නා. ඒක තව දෙයක් කරලා විශ්වාස කරන්නේ මේ මොහොතේ අවිද්‍යාවෙන් මේ මොහොතේ කරන කර්ම. අවිද්‍යා පත්‍ය සංඛාර. හරි. ඒ හදන දේ එළියේ තියනවා කියලා විශ්වාස කිරීම මේ මොහොතේ වෙන මූලාවක්. එතකොට මේ මොහොතේ ඕක ගැන චේතනා ආවනම් ඒවා සේරම අලුත් කර්ම, නව කර්ම. හරි? ඒ නව කර්ම වලට ආයේ අලුතෙන් විපාක දෙනවා. ඔව්. මේ මොහොතෙත් ඒක විඳිනවා ඉස්සරහටත් විපාකෙත් විඳිනවා. මේ මොහොතේ අරක තියෙනවා කියලා විඳින විඳීමකුත් තියෙනවා. ඉස්සරහට විපාක දීමේ හැකියාවකුත් ඇති කරන නව කර්ම. එතකොට ඔය ටික කරන්නේ මනස. ඒවල මනස තමයි දැන් ප්‍රධාන වෙලා තියෙන්නේ. අරගොල්ල අර උපකරණ පහක් විතරයි.
එමුදිය ගෙනත් දීලා බලන්න ඉන්න.
සංඥා අරගන්න හදාගත්ත උපකරණ පහක් විතරයි අර පස්සේ. ඒවයින් මොකද කරන්නේ කියන එක මනසෙයි වැඩ. ඒවා මුලා වෙලා ගන්නවද ඇත්ත ඇති හැටි දැකලා ගන්නවද? ඇත්ත ඇති හැටි දැකලා ගත්තොත් මනසෙන් අලුතෙන් දිගට ගෙනියන්නේ නැහැ. මුලාවෙන් ගත්තොත් ඕක දෙයක් කරලා ආයේ ආයතන උපදින්න සමුදේ හදනවා. ඒ කියන්නේ ආයේ පංච උපාදානස්කන්ධ හදන්න හේතු සකස් කරනවා.
රූපයක් විතරයි රූපේ හඳුනා ගැනීමක් නැහැ.
ඒක බාහිර දෙයක් කරලා අඳුනා ගැනීම නැහැ. වර්ණ සංඥාව ඒකේ ස්වභාව ටික දකින්න පුළුවන් වුණා. ඇහි හැකියාව අනුව එයාට මේකයි කරන්න පුළුවන්. ඒක මෙන්න මේ හේතු හින්දා යෙදිලා හටගත්තු ඵලය. ඒකේ ලක්ෂණේ තමයි ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක. ඈ නේද? ඒකට අර සංකත ධර්මවල ලක්ෂණ ටික යොදනවා. මේක ඉපදුනේ මෙන්න මේ හේතු යෙදුනා හින්දා. මේ හේතු යෙදුනේ නැත්නම් ඕක හටගන්නේ නැහැ. අන්න එතකොට දකින්නවා දැන් දකින්නේ ඇත්තනම් මේ පටිච්චසමුප්පාදය. එතකොට මේ හේතු වල රැවටිලා තණ්හාව ඇති කරගත්තනම් ඔය සකස් කරන්නේ දුක. මේ සකස්ුනේ දුක. තණ්හාව යදලා ආයෙ සකස් කරන්නේ
දුක.
දුක. එතකොට දුකක්මයි හටගත්තේ, දුකක්මයි පැවතුනේ, දුකක්මයි නැති වෙන්නේ. ලෝකය කියලා හටගත්තේ
දුකක්.
දුක. එතකොට ජීවත් වෙන්නේ දුකේ. මේ නිරුද්ධ වෙන්නේ දුක. අපිට දුක නිරුද්ධ වෙනවා කියලා පේන්නේ නැත්නම් දුක නිරුද්ධ වෙනවා සපක් නේ. එහෙම දකින්න ශක්තියක් නැහැ. මොකද අපි දුක දැකලා තියෙන්නේ සප කියලා. ඉතින් ඕක නැති වෙනකොට අඬන්න. තටම නැති වෙලා තියෙන්නේ දුක. හරිනම් සතුටු වෙන්න ඕනේ. එක දුකකින් ගැලවුණා කියලා. එක මරණයක් වුණහම සතුටු වෙන්න ඕනේ. එක දුකකින් ගැලවුණා.
කෙනා නේද?
අපි තව දුක් වෙනවා. ඇයි නැති වුනේ දුක කියලා දන්නේ නැහැ. නැති වුනේ සැප කියලා අඬනවා. හරියට අර පළඟැටිය දැල්ලක් කියලා දැල්ල නිවිලා ගිහන් අඬනවා. අනේ මට පණින්න දැල්ලක් නැහැනේ. එයාට අවබෝධයක් නැහැ මේ දුකක් නැති වුනේ කියලා. පිච්චිලා වැරෙන්න තියෙන එකයි නේද? අඬනවා අනේ අනේ දැල්ලක් ඕන දැල්ලක් ඕන.
හදලා දීපු දේ මේ හදලා දුන්නේ දුක කියලා එයා දන්නේ.
එයා දන්නේ නැයි නැති වුනේ දුක කියලා.
අඬරා දන්නේ
නැහැ. බදුනේ දුක කියලා දන්නේත් නැහැ. පැවතුනේ දුක කියලා දන්නේත් නැහැ. නැති වුනේ
දුක කියලා දන්නේත්
නැහැ. ඔය හටගත්තෙත් සැප, පැවතුනේත් සැප, නැති වුනේත් සැප. කියලා අඬා ඉන්නේ. අපි ලෝකේ දකින්නේ ඔන්න ඔය විදිහට කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පංච උපාදානස්කන්ධය දකින්නේ
ඔය විදිහට.
එතකොට මේ මනස ගැන නුවණක් නැහැ. සිහියක් නැහැ. එතකොට මනසෙන් අවිද්‍යාවෙන් හදන ආයතනම හද හදා ඉන්නවා. එතකොට මනස ගැන හරියට දකින්න නම් සිහිය, සතිය. සතිය හරියට පිහිටියොත් තමයි මනසෙන් මිදෙන්න පුළුවන්. මනස කරන මුලාව දකින්න පුළුවන්. මනස කරන්නේ මොකද්ද කියලා සිහිය පිහිටන්න. එතන මනසෙන් ගැලවෙන්න උදව් වෙන්නේ සිහිය. මනස කරන මුලාවෙන් ගැලවෙන්න උදව් වෙන්නේ සිහිය. ඒ නිසා තමයි මේ සතර සතිපට්ඨානයක් දීලා තින්නේ සිහිය වැඩක්. ඒක තමයි. ටිකක් වෙලා ගියාට පස්සේ ඔය රැවටුණා කියලා දැනගන්න උදව් වෙන්නේ කවුද? සිහිය. සිහියයි නුවණ. සිහියයි නුවණයි සති සංකල්පය. මෙහෙම දෙයක් මනසෙන් කළා කියලා දකින්නේ සිහියෙන්. මේ මුලාවක් කළේ කියලා දකින්නේ නුවණ. හරි. එකට සිහිය නුවණ. එතකොට ඒ දෙක යෙදෙනකොට ඔන්න මනසට පුළුවන්, ඒ කියන්නේ සිහියට පුළුවන් මනසෙන්. මනසට පුළුවන් ආයතන පහෙන් මිදෙන්න. හරි. මනසට පුළුවන් ඇහැ කන නාසය දිව ශරීරය කියන ආයතන පහෙන් මිදෙන්න. මොකද ඒවයි ඇත්ත දකින්නකොට. මනසෙන් මිදෙන්න නම් සිහිය පිටින්. එතකොට හරියට සිහිය නුවණය දෙනකොට සාක්ෂාත් වෙන්නේ නිවන. මේ දුරු වෙන්නේ දුක. අන්නෝක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඇහැ කන නාසය දිව ශරීරයට මනස, මනසට සිහිය, සිහියට නිවන. හරි පැත්ත දැක්කෝ. අන්න ඔය මාර්ගය තේරුම් ගත්ත කෙනාට ඔන්න වඩන්න දෙයක් එතකොට හදා ගන්න ආයතන පිරිසිඳ දකින්නවා කියන්නේ ඔය පිළිවෙලක් තියෙනවා. අපිට ඇහැ කන නාසය ඒවා එකක් බැලුවොත් පස් දෙනාම තේරුම් ගන්න පුළුවන්. Tamanට ප්‍රකට වෙන එකක් තෝරගෙන බලන්න. එකක් හරි දෙකක් හරි. එතකොට ඒවා බලනකොට ඒවයින් මිදිලා ඊළඟට මනස තමයි මේ ඔක්කොම කරන්න කියලා පෙයි. අරගොල්ලන්ට මුහුත් කරන්න බෑ. ඒගොල්ලෝ සංඥා ටිකක් අරන් දෙන උපකරණ ටිකක් විතරයි. ඇත බලන්න නම් ඉතින් ආයේ ඒ බලන්න උදව් කරගත්තොත් ඇහක් උපදින්න නැහැ. වර්ණ රූපේ කණෙන් බලන්න බෑ. එතකොට ඇහක් හදන්න ඕන අවිද්‍යාව තණ්හා කර්ම ටික කරන්න වෙනවා. එතකොට මේ වර්ණ රූපේ එළියේ තියෙනවා කියලා මුලාව අවිද්‍යාව මත තමයි ඒ ටික ගොඩනැගෙන්නේ. හැබැයි අපිට නුවණක් නැහැ මේ වර්ණ රූපේ ඇහෙන් විතරයි දකින්න පුළුවන් කියලා. අනිත් ආයතන වලිනුත් ඕක අද්දකින්න යනවා. අවිද්‍යාව මුලාවෙන් හදලා මේ තියෙන එළියේ තියෙන දේ වර්ණ රූපේ දැක්කට ඕක අල්ලලා බලන්න හදන්න. එතකොට කාය ආයතනේ හදන්නයි එයා. ඒ තණ්හාව අනුව මොන ආයතනද? මුලාව කියන්නේ අවිද්‍යාව මුලාව තණ්හාව. අවිද්‍යාව මුලාව තණ්හාව. ඇත්ත ඇති හැටි නොදන්නකම මුලාව තණ්හාව. ඒව අනුව කොයි ආයතනද හදන්නේ කියලා දැන් ලෝකෙට අහුවෙවි. ලෝකෙම හදාදා ලෝකෙම ජීවත් වෙවි යනවා. ඒක තමයි කරන්නේ. නිකේතසාරී වෙන්නේ එතකොට. නිකේතන හදාගෙන ඒවයි ජීවත් වෙන්නේ. නිකේතන. හරි. දැන් ඔය සූත්‍රේ මොකද්ද කියලා කවුරු හරි හොයාගෙන කියන්න. ආයතන පහට පිළිසරණ වෙනවා මනස. මනසට පිළිසරණ වෙනවා සිහිය. සිහියට පිළිසරණ. පිළිසරණ කියන්නේ ඒකේ හරියට දැක්කොත් ප්‍රතිඵලය නිවන. ඒවයි මිදෙන්නේ කොහොමද? සූත්‍රේ බලලා කියන්නකො. බලලා කියන්නේ ඉතින් ඒ සූත්‍රේ එහෙම තියෙනවාද කියලා. හොඳයි. එහෙම සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආයතන ඔව් නිවන කරා යන හැටි මුලා වෙන තැන. හොඳයි. දැන් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් ඔයගලන්ට. බුද්ධ දේශනා අපි ආයේ එකක් ශ්‍රවණය කළා හිතන්න දෙයක් තියෙනවා. ඒ භාවනාවලයේදීලා සමාධි පැහැදුනා. මේ කාලය තුල ලොකු සීලයක් රැකුණා. සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා. ඒවා මහානිසංස කුසල් වෙනවා. ප්‍රතිපත්ති පූජාවෙන් එනේම මහානිසංස කුසල්. මොකද ඒවට හැකියාවක් තියෙනවා තමන් නිවනට යොමු කරන. යම් කිසි දවසක නිවන් අවබෝධ කරගෙන කම්ම විපාක තියෙන කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා පවත් අපේ පවුල්වල සැනවා ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා. ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං කරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක උපත ලැබලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා සතුටටපත් වෙලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන අවබෝධ වෙන කම්ම බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ ප්‍රාමා මේ බාල සමාගම. බාලයන් කියන්නේ නිවන මාර්ගයෙන් ඉවතට අදින අය. මේ ධර්ම මාර්ගයේ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනාවේ වසතන් සමාගම. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බානපත්තිය. මේ අපි ඇත්ත ඇති හැටි නොදන්න හින්දා විද්‍යාවෙන් කරන සංකාර සේරම අනිත්‍යයි දුකටපත් කරනවා. ඒ වගේ මේ හිතට අරුමනේ ධම්ම මන ධම්ම සබ්බේ ධම්මා. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්මාතිද ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. මට මම මේ පැත්තේ ඔය හදන දේවල් බාහිරේ කියන එක මූලාවක්. සබ්බේ ධම්මා අනාත්මාතිද ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න. එතකොට මූලාව හින්දා ඇති කරගන්න හදන දුක කලකිරීලා අතාරිනවා. අතනි බින්දති දුක්ඛේ. මොකද තමයි නිවනට මාර්ගයේ සමන්තුයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු
සබ්බ දුක්ඛා පංචතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පංචතු සබ්බ.
ඇත්ත වශයෙන්ම අපි සසර ගමනට වැටිච්ච දා පටන් මේ වගේ දුක් විඳිනේ නිසාම දීර්ඝ සංසාර ගමනක් එන්න සිද්ධ වුණේ. මේ ආයතන හයේ ක්‍රියාවලිය අපි හරියට තේරුම් නොගත්ත නිසායි මේ ආයතන හය අසුරු කරගෙන මේ පංච උපාදාන ක්‍රියාවලිය සිඳු වෙනවා. අන්නේ සිඳු වෙන්නේ කොහොමද, ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා තමයි අපේ ගුරුදේවයන් මේ හැමදාම සෙන්සුරාදා දවසේ අපව ඒකරාශී කරගෙන මේ පහදා දෙන්නේ. මම හිතන්නේ මේ සාකච්ඡාවේ අද ඉතාම උතුම් තැනකට ආවා. ඊළඟ සතිය දෙක තුන ඉතාමත් සුවිශේෂී සාකච්ඡාවක් වෙයි. ඒ නිසා අපි බලමු අපේ ගුරුදේවයන් තමන්ගේ වයෝද ප්‍රියතුමාණන්වත් මෙතෙන්ට කැඳවාගෙන ඉතාම ආදර්ශවත් අපිට පෙන්වමින් තමන් ධර්ම මාර්ගයේ යන ගමන් තමන්ගේ පියාවත් ධර්මයට අවබෝධ කරදී අපිටත් ධර්මය අවබෝධ කරදී අපි සියලු දෙනාම සසර ගමනින් එතොර කිරීමේ නිරාමිස අදහසකින් තමයි මේ දේ සිද්ධ කරන්නේ. ඒ නිසා අපි එතුමාට මේ ජීවිත කාලයේ කරගන්නා ලද සියලු පුණ්‍යක්‍රියාවල සියලු පුණ්‍ය ශක්තියින් එතුමා බලාපොරොත්තු වන අවිරින් මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපිටත් ඒ වගේම මේ ජීවිතයේදීම මේ ධර්ම